തിരുവോ സ്വർണ്ണ സേവനാട്ടവ് തപ്പി സുപ്രതി പരിധി ഗൗരവത്തിന് കുജരാഹമുസാക്ഷാവ് ആറംഭകരൺ സൂത്രമിണി ഇതി അത് അപ്പകെ സ്വാമി വാൻസേട്ട സഹഭാഗ്യം അപാസുകളുന്ന തപ്പകെ മഹാചാര്യ രവി ഗോകുലമാ സംബന്ധമായിരുന്നു എത്തുമാത്രമായി മീ സാക്ഷായ മൂലേന്ദ്രമ ആരംഭക്കളിലാവേ പ്രവർത്തകനെ അന്ന് സീരു കട്ടയത്ത് സിധുക്കളി അവിടെ സ്വാമി വാൻസേ അതുണ്ണി എത്തുമാട്ട് ഇതാമ ഗൗരവ ആരാധന കണ്ണു ആ മീ സാക്ഷാവ് ആരംഭക്കറിയില്ല യോഗ്യം അപ്പൊ എത്തുമാട്ട് അണ്ടിക്ക് വളരെ കിംപമുണ്ണു മീ വകി സാക്ഷാ സംവിധാനങ്ങളിൽ അവിടെ ഇതാം കറണു വിവരകരകാരുടെ അവസ്ഥയുള്ള വാദ്യമൊക്കെയാണ് തീരുമാനം സർ
ലുക്കു ധർമ്മദാനയാ കറന്നീട്ടോ എമ്പുരു ദൈവങ്ങൾ തീരെന്നെ സരള ദൈവ കഥാകരണ ഓണ പ്രശ്നയ കാണ പൂർവം പട്ടംഗമ്മുഖിയല സ്വാമി ഹസിത്താ കരകിനെയാണ് ഹിന്ദമങ് കൽപ്പനകളെ ദമ്മേക്ക് നാമത്തമേക്ക് മകെ നാമദാനേക്കാ ഉന്നഹത്തേക്ക് നാമദാള കരകിനെയാണ് යම් කෙසේලාක උන්වහන්සේට අපහසු නම් සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක මේ විදිහට කරමු. මොකද මේ සාකච්ඡාවක් දැනට වෙන සුරාදා දිනවල තියෙනවනේ. දැන් එහෙම කරමු. කොහොම වෙතත් අපි හඳයි මේක දැන් සෑහෙන කාලයක් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගන්න සාකච්ඡා මාලාවක් බවට පත් වුණා. ඉතින් සතුටු ඇති. ඉතින් ඒ මූලික කරුණ මතක් කරගෙන ඕන කෙනෙකුට ඕන මට්ටමේ අර මෝඩ ප්‍රශ්න කියලා හිතන්න දෙයක් නෑ. මොනවා හරි තමන්ට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි, ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. තෙරුවන් සරණයි.
ප්‍රශ්නයක් අහන්නේ නැති නිසා මම අහනවා මේ ප්‍රශ්නය. දැන් අර රූපක 28 ගැන කතා කරනකොට මං හිතන්නේ මේ මනෝ රූපය කියන එක තියෙන්නේ එක මේ හෘද වස්තුවේ කියලා කියනවා.
දෙනෙක් ඇවිත් ඉන්නවා.
එතකොට ඒක තියෙන්නේ හෘද වස්තුවේ නම් ඒක මට වැටහෙන්නෙම නැහැ. එතකොට දැන් මොකක් හරියට මේ හાર્ට් සර්ජරි තියෙනවනේ, හાર્ට් එක අස් කරලා වෙන හાર્ට් එකක් දානවා. එතකොට එහෙම දෙයක් මේ පැහැදිලි කරලා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? එහෙම නැත්තම් මේ හිතුමතයකට කවුරු හරි දාපු එකක්ද කියලා මම ඔබ වහන්සේගෙන් එක දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
එරුවන් සරණයි. මං හිතන්නේ ඔය හරි අභිධර්ම දේශනා අහලා තමයි ඔය ප්‍රශ්න ඇත්ති. මේ දහම මේ ඒක දහමේ වැරද්දක් නෙමෙයි. මොකක්ද දෙන අර පොත්වලින් බලලා දහම දැක්ම කරගෙන යා දෙන්න යනවනේ. ඔතන තියෙන ගැටලුවක් මේ ඔක හදේ රූපං කියන වචනයක්
කියදෙනවා.
ඔව්, ඒක කොහෙවත් හෘදේ වස්තුව කියලා නැහැ. තමන්ගේ අදහස දානවනේ මේවා කියන්න ගිහම. ඔව්, අභිධර්මයේ ඉගෙන ගන්න ආයත මම මේ දෙයක් කියන්නම්. මුළු අභිධර්මෙම ආරාංශය තියෙන්නේ සංකත ධර්මයි අසංකතයයි. සංකත ධර්ම තමයි රූප, චිත්ත, චෛතසික. ඒවට අපි මේ ලෝකේ කියලා කියන්නේ. ඒවා සංකත කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. යා ඒ ඒවා මොකටද මේ පෙන්නලා දෙන්නේ? අසංකත කියන නිබ්බාන ධාතුව සඳහා. ඔය දේ දන්නේ නැතුව මේ ඒවා කියනකොට මේවා තියෙන දේවල් කරගෙන ඒවා ගැන එක එක විස්තර කියන්න යනවා. මේ ඒ කියන්නේ කියන්න තියෙන්නේ ලෝකෝත්තර දහම් දැක්ම, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය නැතුව අර වචනවල තේරුම් අරගෙන කියන්න ගියාම ওই වගේ දේවල් වෙනවා. අපි කියනවා අර පදපරම වෙනවා කියලා කියන්නේ. වචනවල තේරුම් ටික ඉගෙනගෙන මේ දහම දන්නවා කියලා හිතන්න ගියාම එහෙම වෙනවා. මේ මේ ওই ටික කොහොම පෙන්වන්නේ? ඊතර වීම සඳහා නිකන් මේ තියෙන දේවල් වර්ග කරන්න නෙවෙයි. අඩුම ගානේ මේවා සංකත ධර්ම කියලාවත් තේරුම් ගත්තා නම් රූප ඔබතුමිය කිව්වා වගේ 820 රූපයක් වර්ග කරනවා. වර්ග කරාට මේ සේරම අංකත ධර්ම කියලා පෙන්නන. අංකත කියන්නේ මොකක්ද?
සකස් වීමනේ.
සකස්. එතකොට මේ සකස් වීමන් මිසක් දෙයක් කියලා මේ මේ තියනවා මෙන්න කියලා පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි ඕවා. හරි.
එහෙමයි.
අංකත කියන වචනෙම ඊතර එක යොමු කරන. අරව වර්ග කරගෙන වර්ග කරගෙන යනකොට මේ තියෙන රූප ටික වර්ග කරනවා කියලා මේ ලෝකෙට අයිති පැත්තෙන් හිතෙන්නේ. අනෝ ඔය අඩුපාඩුක තියෙන්නේ. ඔතනින් තේරුම් ගත්තාම ඔය අභිධර්මයේ ගැටලුවක් වෙන්නේ නැහැ. අභිධර්මයේ තේතර වීම සඳහා යොදා ගන්න. මොකද ඒක අභිධර්මයේ වැරද්ද නෙමෙයි. ආයේ මම මතක් කරනවා. අභිධර්මයේ තේරුම් කරන්න යන අය තමන්ගේ අදහස් දාන එකේ වැරද්ද. බුදුහාමුදුරුවෝ පෙන්වන අර්ථය යටපත් වෙලා මේක එක්කෙනාගේ අදහස් දැන් මතු වෙලා
තියෙනවා.
අර ලෝකෙට තියෙන දේවල් ගැන දැනුමක් එකතු කරන පැත්ත
තියෙනවා.
අන්න එහෙම තමයි අභිධර්ම ඉගෙන ගන්න. ওই ටික කටපාඩම් කර කර තමයි අව දැනුමක් ගන්න. රූප 28 කියයි, සිත 89, නැත්නම් 108 කියයි. ඕවා ඉතින් වර්ග කර චිත්ත චෛතසික නේද? ඔය ටික පාඩම් කරගත්තාම මේ මේ මගපල් ලැබුණා කියලා හිතෙන. එතන මුලාව තේරෙනවනේ. මේ ටික උගන්වන්නේ ඊතර වීම අසංකතය සඳහා. මේ සංකත වීම නොවීම සඳහා. හරි. බුදු කෙනෙක් සංකත කියන එක සාමාන්‍ය තේරුම තියෙන සංකත කියන්නේ හේතුගෙන් සකස් වුණ කියන එක. ඒකට අපි මේකේ මේ අර්ථය නොගත්තොත් වෙන්නේ හේතුවත් අපිට තියෙනවා ඵලයක් තියෙනවා. තියෙනවා කියන්නේ අර තියෙන දේවල්. දැන් ඔය හාල් වලින් බත් වෙනවා වගේ. ඒ හාල් හේතුවෙන් බත් හම්බ වුණා කියලා ආලුත් අල්ලගෙන බතුත් අල්ලගෙන. ඉතර වෙන පැත්තට නෙමෙයි යමු. බුදු කෙනෙක් පෙන්වන සංකත අර්ථය ගත්තොත් අපි මේ ගිය සාකච්ඡාවේ කතා කළා. පාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති පිටස්සඤ්ඤතත්ත්ව පඤ්ඤාය. ඔන්න ඔක සංකත කියන එකේ සංකත ලක්ෂණ ටික ඥාන දර්ශනයකට අහු වෙන හැටි. උපාදෝ උපතක් පනවනවා, වායෝ විනාශ වීමක් පනවනවා, පිටස්සඤ්ඤතත්ත්ව වැත්ම කියන්නේ තන්‍ය තත්ත කියන එකක් පැනවීමක්. ඒ කියන්නේ ලෝකේ මේ ඒකට ඔය ඥාන දර්ශනයට ඔන්නවා අහු වෙනකොට මේක මෙන්න මේකයි කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ලං වෙලා අල්ලගන්න දෙයක් ලැබෙන්නේ නැහැ. අනේ ඒ ඊතර වීම සඳහා කරන විස්තරයක් සංකත කියන ධර්මතාවයේ හරියට ඉසපස් වීම කියලා දැක්කොත් අය කිසිම විස්තරයක්, ඒ කියන්නේ ලැබීමක් වෙන්නේ නැහැ. මම ඔකට ගන්න අර හැමදාම ගන්න උපමා වතුරේ බල්ලා. වතුරේ බල්ලා කියන්නේ සංකත ධර්මය. ඒක සකස් වීමක් කියලා දැක්කොත් ආයි බල්ලෙක්ගෙන විස්තරයක් විග්‍රහයක් කොහොම දෙන්නද නේද? සකස් වෙන බව දැක්කොත් ඔන්න ඕක තමයි ඔය දන්න රූප ඔක්කොටම දාන්න තියෙන්නේ. ඔන්න වතුරේ බල්ල කියලා හිතන්නකො සකස් වීම. අත තියෙන දේවල් වෙන්න කියලා පෙන්වන්න පුළුවන් දේවල් අල්ලගන්න පුළුවන් දේවල් නිවි. පැහැදිලිද?
ඒක මට පැහැදිලි. මම දැන් ඔබ වහන්සේ කියනවානේ මේක අභිධර්ම කියලා අපි ඒ වචනය පැත්තකින් තිබ්බොත් ධර්මතාතිකනේ ධර්මය කියලා අපි ගත්තොත් මේක ධර්මය කියලා ගත්තාම
අභිධර්මය කියන්නේ බොරුවක් නෙමෙයි. ධර්මයේ තියෙන ගැඹුරුම ධර්මය අභිධර්මය
කියන්නේ. නෑ නෑ ඒක නෙමෙයි මම කියන්නේ. එතකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා කියන්නේ විභජ්‍යවාදේ විභජ්‍ය ඔක්කොම මෙහෙම කැඩිලා 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 යනකොට ඔක්කොම සකස් වීම බව. සකස් වීම පමණයි මේ යමක් දෙයක් කියලා දන්නේ. සකස් වීම වල අන්තිමටම ගිහාම එතනක් යමක් දෙයක් ඇති වෙන්නේ නැහැ නේද? ඒ අර එතකොට අර රූප ටික බලාගෙන යනකොට මට හිතෙනවා අර රූපණය කියන එකක් තරමක් දුරට වැටහෙනවා. ඒ මොකද එතන තියෙන ඔය අභිධර්මය හරි ඒ කියන වචනය ගන්නවා නම් ඔය චිත්තක්ෂණ අරමෙව කියලා බලනකොට චිත්තක්ෂණයක් කියන්නේ ඒ චිත්තක්ෂණයක්වත් පවතින්නේ නැති දෙයක් තන පවතින්නේ නැති තැනක අපි යමක් දෙයක් කියලා අරගන්නවා නම් අන්න ඒකේ තියෙන අවිද්‍යාව හරි මොකක් හරි වචනේ ඒකේ තියෙන නුසුදුසුකම වැටහෙනවන්නේ නේද? මං හිතන්නේ තරමක් දුරටවත් වටහා ගන්න පුළුවන් කියන එකයි මගේ අදහස.
ඔව්.
ගරු කරන ඔබතුමාගේ අදහස කොහොමත් ඉතින් මට නම් හිතලා තියෙන්නේ එහෙමයි. හොඳයි. තෙරුවන් සරණයි.
එහෙම හිතපු එක ලොකු දෙයක්. අභිධර්මය කියලා අයින් කරන්න නෙමෙයි. අභිධර්මය පෙන්නන්නේ තෙතර වෙන දහම.
හරි. ඔව් ඒක ගත්තාම නේද පටිච්චසමුපාදයක් පේන්නේ නේද? ඒකත් උදව් වෙනවා නේද? ඔය ධර්මතා ටික අපි මං ගියතරේද කොහෙද ඇහුවා දහම කියන්නේ මොකද්ද කියලා. එතකොට ඔය දහම කියන එකට ඔය 81 විතරනේ තියෙනවා කියලා මම මේ ළඟදී කියෙව්වා. ඒ ධර්මතා 81 විතරයි තියෙන්නේ කියලා. එතකොට අන්න ඒ දැන් හොයාගෙන යනකොට යම් සමහර උත්තර ලැබෙනවා. මේ අර ඔළුවේ තියෙන අපහැදිලිකම මේ ක්ලියර් කරන ඒක මේ පැහැදිලි කරන අන්න ඒ වගේ තමයි. එතකොට මට හිතෙනවා මට දැනෙනවා දැන් හැම දෙයක්ම සකස් වීමක් නම් සකස් වීමක් කියන්නත් බෑ. සකස් වෙන්න ඉස්සෙල්ලා ඒක මේ තිතියක් නැතුව බංග වෙලත් ඉවරයි. ඉතින් අර එතන තියෙන තත්වය ඔබතුමා තව ටිකක් මේ කියනවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
මේ 81 කිව්වේ මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මොකක් වෙනද කිව්වේ?
ඒක මම අහලා තියෙන හැටි මේමයි. දැන් තියෙනවානේ රූප 28යි. එතකොට චිත්ත චෛතසික ටිකක් ගත්තාම එතන 53ක් තියෙනවා කියලා. 53යි 28යි. එතකොට කියන්නේ සිත කියන එක ගත්තාම සිත කියන්නේ සිතයි මේ
හරි කමන්නේ. ඔය ගණන් කිරීමක් නේ ඒවයි තියෙන ඒවයි. ඔව් අදහසනේ අපි ගන්න ඕන ගන්නට.
ඔව් ඒක ඊට වැඩි දෙයක් නැහැ කියන එකනේ කියන්නේ. ඊට වැඩි දෙයක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් ඒ ටිකෙන් නම් මේ මම ඉන්නේ ඕ මම කියන එක වගේ.
ඒ ටික මම වෙලානේ මේ
ඒක අතන නෑනේ. ඒක දර්ශනයක් නේ. ඒ කියන්නේ අපිට පුරුද්දක් නේ. පුරුද්දට ගත්ත දෙයක් නේ මේ මම ඉන්නවා කියන එක වගේ. ඔන්න ඔහොම අතක මම යන්නේ. ඉතින් කියන්නේ මේ
ඔබතුමිය ඉස්සෙල්ලා හොඳ උත්තරයක් දුන්නා. ඒ රූප කඩාගෙන කඩාගෙන අර විභජ්‍ය කරගෙන යනකොට අන්තිමට අර මූලික මට්ටමට එනවනේ. රූප හැදිලා ඕන එකක් ගන්න. රූපවල මූලික ස්වභාවය මොකද්ද? සුද්ධාෂ්ටකය නේ.
එහෙමයි.
ඒ මූලික මට්ටම සුද්ධාෂ්ටකය කියන්නේ අර මොනවාද? සතර මහා ධාතුවේ උපාදාය රූප හත.
ඔව්.
මේ පඨවි ආපෝ තේජෝ වාය වර්ණ ගන්ධ රස ඕජා.
එච්චරයිනේ. එහෙම එහෙමයි.
එතකොට අන්න. ඒ ඔතනින් එහාට දෙයක් නැහැ නේ මොන රූප කියලා කිව්වත්.
හරි.
මොන විදියට වර්ථක. ඊළඟට බලන්න. ඒ කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ඊළඟට දැන් ඕවයින් නම් රූප හැදිලා තියෙන්නේ. පඨවිය කියන්නේ මොකක්ද? තියෙන දෙයක්ද?
නෑ
ස්වභාවයක් නේ. අනේ ස්වභාවයක් කියනකොට පරියත් සංකත ධර්ම. ඒ කියන්නේ සකස් වීමක් මිසක් අර මෙන්න පටවිය කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි.
නෑ. හරි.
ඒ කියන්නේ අර පඨවීම් පඨවිතෝ මඤ්ඤති කියලා අපි ඉගෙන ගන්න.
එහෙමයි.
ඒකයි මේ පඨවිය හරියට දන්නේ නැති කෙනාට පඨවිය කියලා සංඥාවක් කියනවා. ඒ සංඥාව දෙයක් කියලා ගන්න. හරි. දැන් ධහම දකින්න කෙනා පඨවිය පඨවින් විශේෂයෙන් අභිජානාති කියලා දැනගන්නකොට අර සාමාන්‍ය සංඥාවෙන් දෙයක් කරලා ගන්න එක නෙමෙයි. මේ තදගතිය කියලා දෙයක් තියනවා කියලා නෙමෙයි. තදගතිය කියන්නේ සකස් වීමක් විතරයි. මඤ්ඤණාවක් විතරයි. දැන් අන්න ඒ විදිහට ඔය සුද්ධාෂ්ටකයේ අටක් තිබුණා නම් ඔය අටක් මඤ්ඤණාටක් විතරයි. කියන්නේ මේ සකස් වීම සකස් කිරීම නොදන්න කමට පිහිටනේ. තව විදිහට කිව්වොත් ඇත්ත නොදන්න කමට කියන විද්‍යාවට පානවක සංකාර. ඒකයි සංකත කියනකොට සකස් වීම කියන ඒවා මෙන්න කියලා පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවට කියන්නේ මෙසේ කියලා. අර ඉති රූපං කියලා බලන්න කියන්නේ
ඒක තමයි. හ්ම්.
අන්න තනින් බැලුවොත් ඒ කඩාගත්තු ඒවායින් විතර නෑ. එහෙම දෙයක්වත් පිටින්නේ නෑ. ඉතින් කොහොමද දැන් රූප 28 කියලා කියපු ඒවා දැන් කොහෙද තියෙන්නේ? මඤ්ඤණා ගොඩක් විතරයි නේ. නොදන්නකම මත පැනවීමක් නේද? ඒකට තමයි ඝන සංඥාව කියන්නේ. කියන්නේ දෙයක් කියලා අරගෙන නේ. හරි. ඒකෙන් යන්න එපා. මේක මේ වේගෙන් වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. එතන අපි පනෝ ගත්තා කියන ඒ කතාව නෙමෙයි. එහෙම නැත්නම් අර චිත්තක්ෂණයක්වත් ඒ චිත්තක්ෂණය විතරයි තියෙන්නේ. එතකට අපි අර කාලෙට දාන්න ගිහින් ආයේ ඒ මොකද්ද වල්ලා
අතරමං වෙනව නේද?
ඔව්. කාලේ
කියන්නේ දැන් උතනින් කෙනෙක් අපිට දැක ගන්න පුළුවන් නේ. දැන් අහනකොට හරි දැන් එහෙනම් මේ එළියේ තියෙන එහෙනම් මෙතන මේ අය නැද්ද? අර එහෙම කියනකොට එහෙම දකිනකොට ඒක කඩලා බැලුවහම කඩලා බලනවා කියන්නේ දැන් මේ මේ ඔය සුද්දාෂ්ටක ඒක දකින දෙයක් නෙමෙයිනේ කියලා අර ඒ විදිහට ඒක වටහා ගන්න මං කියන හැටි හුඟක් පටලැවිලා ඇති. මේ ඒක මේ අර වටහා ගැනීම පහසුව තියෙනව නේද? Taman තුලට එන්න.
ඔව් අර ක්‍රමයෙන් දැන් ගැඹුරු එකපාරටම කිව්වට තේරෙන්නේ නැහනේ.
ඔව්.
ඒ හින්දා ඒක ටිකෙන් ටික ගේන්න ඕක. අර දැන් අපි විද්‍යාවෙන් යන්නේ දැන් මේ පරමාණු ගොඩක් කියලා. මේ තියනා වගේ පෙනුනට ඕක කඩලා බලුවොත් අර කුඩා කොටස් වල එකතුවක්. ඒක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. උඩාම ඒවා එකතු වෙනවා. එතකොට ඒක අර මූලික එකෙන් මිදෙන්න දීපු උදව්වක් විතරයි. දැන් ශරීරය කිව්වහම ශරීරය කියලා එකක් නැහැ. උතන තියෙන්නේ මේ කෙස්ලොම් නේදත් ඔන්න ඔයයි එකතුවක් කියලා කියන්න පුළුවන්. හරිනේ නේද?
එහමයි.
ඊළඟට බලනවා එතෙන්ට ආපු කෙනා ඕන දැන් ශරීර සංඥායෙ මිදලා කෙස්ලොම් නේදත් වලට. දෙතිස් කුණුපෙට. ඊළඟට කෙස්ලම් නේදත් කියන්නේ මොනවද? අන්න ඊළඟට යනවා අර සුද්දාෂ්ටකේ පැත්තට, පටවියාපෝතේ ජෝවයි. ඒක ඒ එතකොට අර අර මට්ටමෙනුත් මිදිලා ඊට වඩා සියුම් මට්ටමකට ගෙනියන. හරි.
එහෙමයි.
එතකොට ඒවා අභිධර්මයේ දිනන වචනයක් රූප කලාප කියලා. ඒ රූප කලාපයේ කුඩාම කොටස ඒකේ පටවියාපෝ තේජෝ වායෝ හතරම තියෙනවා. ඒවා එක එකට එකක් වෙන් කරන්න බෑ. මොහො විස්තර ටිකක් තියෙනවා.
එහෙමයි.
ඒ විස්තර දෙනකොට මේක නොදන්න කෙනා මොකද හිතන්නේ? අර උංචි නිකන් අංශු වගේ කෑලි වගේක් තියෙනවා. ඒ වයින් තමයි මේ අපිට හැදිලා තියෙන ලෝකේ හැදිලා තියෙන්නේ කියලා දැනට එනවා. නේද?
තියෙනවා කියලා ගත්තොත් නේද?
අන්න හරි. ඒක තමයි. ඒකෙන් හොයාගෙන යන කෙනා ගොඩක් හිර වෙන්නේ. අර ඒ කුඩාම දේවල් තියෙනවා. ඒ එතන තමයි අපි මේ දෙයක් හදාගෙන තියෙන්නේ කියලා. ශරීරය කියලා දෙයක් හදාගෙන තියෙන්නේ අර ධාතු කලාප දකින්න නැති හින්දා. ඒක තව විදිහට කියනවා පටලියාපෝ තේජෝ වායෝ ඒ සුද්දාෂ්ටකය කියලා දකින්න නැති. හැබැයි ඒගොල්ලෝ සුද්දාෂ්ටකය කියලා කියන්නේ තව මොනවද කුඩාම දේවල් ටික. තේරෙනවද? මේ සතර මහා ධාතුව තියෙන තැනක වෙන රූපයක් හදාගෙන කියලා කියනවා. එවන සතර මහා ධාතුව තියෙන තැනක මේසයක් හදා. සතර මහා ධාතුව තියෙන තැනක මොනවා හරි මේ ශරීරයක් හදා. ඒ සතර මහා ධාතු කියන්නේ තාය ඇති වෙන නැති වෙන ඒවා කියලා කියනවා නේ. චිත්තක්ෂණ 17යි. අහම මේ කාලයක් දීලා දෙනවා. රූප කලාපික ආයුෂ. මේ
එතන අර උත්පාද තితి භංග කියන ටික දැක්ගහම එහෙම දෙයක් තියෙන විදියක් නෑනේ.
ඒ උපාද තితి භංග කියන්නේ තායි කුඩා චිත්තක්ෂණ තුනක් කියලා කඩ.
හත්නේ හට ගැනීම.
ඔව්.
හටගත් දෙ නැතිවීමනේ දැන් දියේ බල්ලෙක් කිව්වත් ඒකමනේ නැද්ද?
නෑ ඊට වඩා වෙනස්. දැන් දියේ බල්ලගේ තිතියක් තියනවාද? පැවැත්මක් තියනවාද?
ඔබ ඉතින් බලාගෙන ඉන්නවා නම් තියනවා නේද?
ඒ තියෙනවා කියන්නේ නොදන්නකම තියෙන කන්නේ තියෙන්නේ නේද?
ඔව් ඒක හරි ඒක හරි.
මේක තමයි ඒ මඤ්ඤණාව කියන්නේ. ඒ කියන්නේ බල්ලෙක් කියලා අහු වෙන්නේ නැහනේ, ලැබෙන්නේ නැහනේ. මෝඩකම තියෙනකම් බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන. එහෙමයි. ඒක කියන්නේ අවිද්‍යාව.
මිරිඟුව. ඔව් එහෙමයි.
අවිද්‍යාව තියෙනකම් ඒක තියෙනවා. හරි. අන්න ඒ වගේ හිතන්න ඔය පටවිය කියන එක තියෙන්නේ අවිද්‍යාව තියෙන. පටවිය ආපෝ තේජෝ වායෝ සුද්දාෂ්ටකයේ තියෙන්නේ නොදන්නකම තියෙනවා. දැන් ඔන්න ඔතෙන්ට යන්නේ නැහැ. ඒක මඤ්ඤණාවක් බවට යන්නේ නැහැ ගොඩක් වෙලාවට. හැමෝම නෙමෙයි ඉතින් ඔය අභිධර්මයේ පැත්තෙන් ඉගෙන ගන්න අයට ඔන්න ඔතන පන්නන්න හරි
අමාරුයි.
එතනින් අහු වෙනවා. ඔකට තමයි අපේ අර මේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ ඉස්සර ඔය සාකච්ඡා කරනකොට කියනවා කණුවක් බදාගත්තත් අල්ලගත්තත් අල්ලගත්තා අණුවක් බදාගත්තා අණුවක් අල්ලගත්තත් අල්ලගත්තා. උපාදානේ එහෙමමයි. හරි. අර සියුම් කලා විතරයි. කණුව හැදිලා තියෙන්නේ අණු වලින් කිව්වට වැඩක් නැහැ. එතකොට අණු අල්ලගෙන ඒකත් ලෝකෙම තමයි. එතකොට මේ ලෝකෙන් එතර වෙන්න දෙන මාර්ගයන්නේ වැඩ පිළිවෙලක් නේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ.
සම්පූර්ණයෙන්ම එහෙමයි.
ඔව්. එතකොට අපි කඩාගෙන කඩාගෙන ගිහින් මේක කූඩු කරලා කුඩු ටිකක් තියනවා කිව්වත් ඒත් අල්ලගෙන ලෝකෙට ආවෙ. ඇයි? ඒ බව දැනගන්න මම ඉන්නවද නැද්ද?
මේ පැත්තෙන් ඉන්නවා.
ඉන්නවනේ. ඉතින් සක්කාය දිට්ඨිය එහෙමම දැනුමක් ආවා විතරනේ. මම මොනවද දැනගෙන නේද? ඕ ඊතර වෙයි. ඒක අන්න එහෙම ඒකයි මම කිව්වේ ඕ අපි ධර්මයේ සාරාංශය ගන්න මොකටද මේවා ඉගෙන ගන්න ඊතර වෙයි නසම්. සංකතය දැන් සංකතය පිටින්න බෑ හරියට සම්මාදිට්ඨිය එනකොට. පිහිටන්න බෑ කියන්නේ ඔන්න දැන් ඔබතුමිය තව ප්‍රශ්නයක් අහුවනේ නැහැයි කියන්න බෑ කියලා. ඒක තමයි බුදු කෙනෙක් පෙන්නන මහා ගැඹුරුම අර්ථනේ සංකත කියන වචනේ දාන්නේ. දැන් ලෝකෙ තිබුණ සංකත කියන වචනේ. හැබැයි ලෝකෙ තිබුණේ සංකත කියන වචනේ අර සාස්වතයත් එක්ක පැවැත්ම එක්ක. හැබැයි අන්න ඒක ඉක්මවා යන දැක්මකට තමයි සංකතේ සංකත ලක්ෂණ ටික බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. උපාදෝ අඥාය. උපතක් තියනා නෙමෙයි, උපතක් අනෝගෙන පැනවෙනවා. වයෝ අඥාය. විනාශ වීම පනෝගෙන. විතස්සඤ්ඤතස්සතෝ අඥායි. විතස්ස තුළ වෙනස් වීමක් කරේ. ඒකත් පැනවීමක්. පැනවීමක් කියනකොට තේරෙනවා ඇතිනේ.
එහෙමයි එහෙමයි.
දැන් අර වතුරේ බල්ලෙක් පනෝගෙනනේ නේද?
එහෙමයි.
ඒ කියන්නේ මේ ඊතර වෙන අර්ථයක් මේ දෙන්නේ සංකත. හැබැයි ඒක නෑ කියන්න බෑ. දැන් අර වතුරේ බල්ලෙක් වගේ පේන ගතිය තියෙනවනේ නේද? ඒ දැන් අපිට ඔන්න දේ දුන්නක් පේනවා. දැන් නැහැ කියන්න බෑනේ. හැබැයි එතෙන්ට ගියොත් ලැබෙනවද එහෙම එකක්? නෑ. මිරිඟුව වගේ පේනවා. එතෙන්ට ගියොත්
ලැබෙන්නේ
නැහැ. මෙන්න මේ මේක මේ ඔහම තියනවා කියලා සංඥා මාත්‍රයක් විතරයි. ඉතින් සංඥාව කියන්නේ මිරිඟුවක්. කෙනෙකුට එකපාරට එන්න බැරි හින්දා අර ක්‍රමක්‍රමයෙන් අර හිතන්න පුළුවන් අයට තමයි ඇත්තටම අභිධර්මයේ තියෙන්නේ. නැත්තම් ඔබ පැටලෙනවා
සම්පූර්ණයෙන්ම. මොකද පටන් ගත්තොත් අභිධර්ම පන්ති වලට ගිහිල්ලා අභිධර්ම ඉගෙනගෙන ඊට පස්සේ ධර්මය හොයන්න ගියොත් පටලැවෙනවා. තමන් යම් කිසි දෙයක් දැනගත්තට අර විචාර කරලා ඒවත් පටන් ගත්තට පස්සේ ආපහු ආමුතින් මේ පැත්තට එතකොට වැටහිම නැහැ කියන්න බෑ.
ඔව් දැන් අපිට අභිධර්මයෙන් කෙනෙකුට වටහා ගන්න බෑයි කියන්න බෑ. ඒක මොකද එක එක තැන් වලින් ධර්මය අහු වෙනවනේ. එක එක්කෙනාගේ මානසික මට්ටම වෙනස් නේ. ඒක ගෝචර වෙන්න පුළුවන්. මං කියන්නේ අභිධර්මයෙන් මේ මගපල ලබන්න බැහැ නේ, මං දකින්න බැහැ කියලා. එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි ඒක වරද්ද ගන්න තැන තමයි වැඩි. හරි. දැන් සූත්‍රයක් උනත් වරද්ද ගත්තොත් ඉතින් ඒකෙන් මේ සම්මා දිට්ඨියවත් එන්නේ නැහැ නේද? අපේ අදහසකට ගලපගත්. ඔව්. අන්න ඒ වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ කියන එක තමයි මගේ අදහස.
මොනේ සම්පූර්ණයෙන්ම රාමුවකට වැටෙනවනේ, එළියට එන්න බෑ.
ඔව්. අතව මේ අභිධර්මයේ වැරද්දන්නේ නේ පිටු කියන දේශනා කරන මං අර මේ 80ක කියනකොට මං හිතේ අර 84000ක් ධර්මස්කන්ධය කියලා කියනවනේ. ඒකට ඉතින් භාගයක්ම තියෙන්නේ අභිධර්ම 42000ක්. ඉතුරු ටික තමයි මේ සූත්‍ර විනයයි කියලා තියෙන්නේ. හරි. එහෙනම් මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි සූත්‍ර වරද්ද ගන්නවා වගේත් අභිධර්මෙත් වරද්ද ගන්නවා. තමන්ගේ අදහස් වලට ගලපන. ඉතර වෙන පැත්තට නෙමෙයි යන්නේ. අතයි තෙන් ඒවා උදව් කරගන්න පුළුවන්. එහෙම දකින්න ප්‍රඥාවට කෙනෙක්ගේ ගැලපුණොත් ඉතර වීමේ හැකියාව තියෙනවා. මොකද ඒක ධර්මයක්. ඒක තමයි ඉතින් මගේ අදහස.
නෑ බොහොම හොඳයි. බොහොම මට වැටහුණා වහන්සේ කියන එක සම්පූර්ණ ඇත්ත. එතකොට තිරුවන් සරණයි. බොහොම පිං
තිරුවන් සරණයි.
දැන් ඕගොල්ලෝ බඩගිනින් නම් කන්ද මට බඩගිනින්
මයික් කරගත්තොත් හොඳයි.
සර් තෙරුවන් සරණයි. සර් මේ දැන් අර මේ කියන්නේ මේ අන්ත දෙක ගැන තමයි මේ පොඩි අදහසක් තියන්නේ. මේ ඒකෙස දැන් අර නිින්ද අවදි වීම ඒ වගේම කරුවල මේ ආලෝකය කියන මේ තැන් දෙක ගත්තාම සර් දැන් අපිට අර කරුවල ආලෝකය කියන දෙක ගත්තාම කරුවලේ හිටපු කෙනාට කිසිම අවබෝධයක් නැහැ මේ ඉන්නේ කරුවලේ කියලා. ඊට පස්සේ ආලෝකයක් වැටුණාම යාට හිටපු එන වචන නොදන්නවා වුණත් හිටපු தත්ත්වේ නෙමෙයි දැන් ඊට වඩා හොඳ தත්ත්වයක් කියලා හරි එහෙම නැත්නම් කරුවල දන්නවා වුණා කරුවලෙමයි හිටියේ මේ දැන් ආලෝකයක් ආවා කියලා එහෙම හිතෙනවා. අනිත් පැත්තට දැන් සාමාන්‍යයෙන් නිින්දයි අවදි වීමයි දැන් අවදි වුණාට පස්සේ තමයි කෙනෙක් නිින්ද මම මේ නිින්දේ හිටියේ මෙච්චර වෙලා දැන් තමයි අවදි වුණේ කියලා මේ කියන්නේ. එතකොට සර් දැන් කියන්නේ දැන් කරුවල කියන දේ ගැන කිසිම දෙයක් දන්නේ නැතුව දැන් කරුවල නෑ දැන් කරුවල නෑ කියලා කියනවා නම් එතකොට කරුවල ගැන මොකුත් නොදැන නෑ දෙයක් කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් ඒක නෑ කියන්න බෑ. එතකොට එතන ඒ කියන ප්‍රකාශයේ කිසිම වළංගුතාවයක් එතන නෑ කියලා තේරෙනවා. ඊට පස්සේ දැන් නිින්දයි අවදියයි ගත්තොත් නිින්ද ඉන්න කෙනෙක් නිදාගෙනමයි මෙච්චර මේ නිින්දෙන් දැන් ඇහැරුණා නිින්ද දිනම් මට මොකුත් පෙවුනේ ඇහුනේ නෑ දැන් නම් පේනවා ඇහෙනවා කියලා කිව්ව වුණත් ඒත් ඒ වගේමයි ඒ ප්‍රකාශයත්. එතකොට නිින්දෙදි මොකුත් කිසිම අදහසක් නෑ. එතකොට ඇහැරිලා කරන ප්‍රකාශයේ එතනත් වළංගුතාවයක් නෑ සර්. එතකොට දැන් අපි තේරුම් ගන්න දැන් විඥාණයෙන් ඒ කල්පනා කරලා මේක මෙහෙම නේද එහෙමනම් ඉතින් මේ කිසිම මේ කියන්නේ දැන් ඒක වියනොහැක්කක් කියන එක තේරුම් අරගත්තොත් ඒ ස්ථාන දෙකේදීම එතන තේරුම් අරගත්තොත් කියන්නේ සර් එතන දැන් තේරුම් අරගෙනත් හරියන්නේ නැහැ කියලා හිතෙනවා. ඒ කියන්නේ ඒත් ඉතින් අපේ මේ මානසිකාරයේක ඉන්නේ. එතකොට සර් දැන් ඥානයේක ඉන්නේ එතනේ වියනොහැක්කක් කියන එක. එහෙම නැත්නම් ඉතර වීම දකින්න පුළුවන් එතන සර්. එතකොට ඒ දැර එතරම් කියනවා නම් දැන් වීර්ය කිරීම කරන එකෙත් වැඩි තේරුමක් නැහැ කියලත් ඉතින් අහලා තියෙනවනේ. එතකොට සර් මේ අන්නේ එතන පොඩ්ඩක් සර් පැහැදිලි කරගන්නයි කතා
කරන්නේ. ඔව් ඔවා දැන් මේ කලින් අහලා තියෙන හිට නම් මේ මොකද්ද කියන්නේ කියලා දැන් අලුත් දැනුම් පිටියක් ටිකක් අපහසු වෙයි. අන්කේ දැන් ඉපදුන දවසින් නම් කරුවලේම නම් අපි
එහෙමයි
අරුවල කියලා අදහසක් තියනවා එළිය දැකලම නැත්තම්
නැහැ
එන්නේ නැහැ. යම් කිසි දවසක ආලෝකයක් දැක්කට පස්සේ නේද මෙච්චර කල් ඉඳලා තියෙන්නේ කරුවලේ කියලා කතා කරන්නේ. නැත්තම් කරුවල කියලා දෙයක් දන්නේ නැහැ. කතාවක් නැහැ.
නැහැ.
ඔව්. ඒකටම ටිකක් සමාන උපමාව තමයි අපි නිදා ගන්නවා තද නින්ද කියන එක.
එහෙම.
දැන් අපි සාමාන්‍යයෙන් අහුවත් නිින්ද කියන එක ගැන අපි දන්නවා. ඩායියේ නිදාගත්තද අහුවත් ඔව් කියනවා නේ. නිින්ද ගියාද? ඔය අහන්නේ. ඊයේ හොඳට නිින්ද ගියාද?
එහෙම.
එතකොට නිින්ද ගැන දන්නවා වගේනේ කතා කරන්නේ.
එහෙමයි.
අපි හැමෝම හිතන් ඉන්න අපි නිින්ද ගැන හොඳට දන්නවා කියලා. එහෙනම් නිදා ගන්නවානේ. දැන් නිකමටවත් කියන්න පුළුවන්ද මම නින්දෙදි මෙන්න මේ වගේ කියලා මොනවා හරි නින්ද ගැන විස්තරයක් කියන්න පුළුවන්ද?
එහෙම බැහැනේ. අවදි වෙලා තමයි නිදාගත්ත වෙලාව වල නිදාගත්තා නම් ඉතින් නැගිට්ටාම ඒ පැය ගාන කියලා එහෙම කියන්න පුළුවන් නිසා නින්දෙදි එහෙම මොකක් බැහැ.
ඒ පැය ගාන ගන්නෙත් බලන්න නිදාගත්තු වෙලාවද නැත්නම් අන්තිමට අවදි වෙලා හිටිය වෙලාවයි අමම අවදි වුණ වෙලාවෙන්.
එහෙමයි.
අවදිවීම දෙකකින් නෙමෙයි. නිින්ද ගැන කියන්නේ.
එහෙමයි.
නිින්ද ගැන මොනව හරි කියන්න පුළුවන් වුණා නම් නිදාගෙන නැහැ.
එහෙමයි.
නිින්ද කියන එක කවදාවත් අත්දැකලා තියෙනවද?
නැහැ.
නැහැ. හැබැයි අපි දන්නා වගේ කියනවානේ.
කියනවා.
අපිට නිින්ද කියලා දෙයක් තියෙනවා. අත්දැකලක් නැහැ.
එහෙමයි.
දැන් එතෙන්දී එතෙන්දි බලන්න ඔයත් ගැන කතා කරන්න පුළුවන් අවදිවීමට සාපේක්ෂව නේද?
ඔව් එහෙම එහෙමයි සර්.
කරුවල ගැන කතා කරන්න පුළුවන් එළියට සාපේක්ෂව.
ඔව් එහෙමයි.
නැත්තම් ඒක ඒකෙන්ම විස්තර කරන්න පුළුවන්ද වෙන ඒවා නැති? අවදිවීම ගැන මොකුත් දාන්න නැතුව නිින්ද මොකද්ද කියලා කියන්න පුළුවන්?
කියන්න බෑ. නිින්ද නිින්දෙන්ම දකින්න බෑ.
නිින්දෙන්ම දකින්න බෑ.
බෑ.
නින්ද නින්දෙන්ම දකින්න බෑ කියන එකෙන්ම තේරුම් ගන්න අවදිවීම අවදිවීමෙන් දකින්න. නින්දට සාපේක්ෂව තමයි අපි අවදි වෙලා
කියන්නේ. එහෙමයි. නින්ද නෑ කියන එකනේ අවදිවීම. එහෙමයි.
හරි. දැන් අපි හැම එකක්ම විස්තර කරන්නේ තව එකක් උදව් කරගෙන.
එහෙමයි.
ඕක තමයි මේ ලෝකයාගේ தත්ත්වය.
தත්ත්වය.
මොකක් හරි විස්තර කරන්නේ තව එකක් උදව් කරගෙන. හැබැයි මේකේ ඇත්ත ඇති හැටි දකින ඥානෙදී තව එකක් උදව් කරගෙන නෙවෙයි. ඒක ඒකෙන්ම විතරයි දකින. ඒකට වචනයකුත් දෙනවා කේවලීත්වය කියලා. කේවලී බව.
මේ තනි එක. තනි එකක් කියන එක දිසෙයි.
දැන් අපේ මට්ටමට කියන්න වෙන්නේ තනි එක කියලා. ඒක ඒකෙන් වෙන මොකුත් දාන්න බෑ. අපේ සංකල්ප දාන්න බෑ. හරි. සිද්ධිය සිද්ධියෙන් දකින්න කියන්නේ. වෙන වෙනමයි මේක විස්තර කරලා හරියන්නේ
නැහැ.
නැහැ. කරවල එළියෙන් විස්තර කළාට වැඩක් නැහැ.
නැහැ. එහෙමයි.
ඒක කරවලෙන් විස්තර කරන්න. එළිය එළියෙන් විස්තර කරන්න. කරවල මොකක්ද කියලා එළිය නැති බව කියලා හරියන්නේ
නැහැ.
එහෙමයි. එහෙමයි. ඉතින් එකක් ගැනනේ කතා කරන්නේ. කොහෙද යන්නේ? වහ මල්ලේපොල් කියනවා.
එහෙමයි.
ඉතින් ඒ විදිහට තමයි අපිට ලෝකය ඇදිලා තියෙන්නේ. ඔක අපිට පේන්නේ. මේ ද්වේතාවය කියනවා, සාපේක්ෂ බවක් කියනවා. හරි.
අන්ත කියන්නේ ප්‍රථම නිමේ දෙස. අන්ත.
ඔව්. අන්ත හැමතිස්සම අන්ත දෙකක් නෙනේ.
අන්ත දෙක.
බහිත් අජත් ඒකාන්තය බහිත්ය තවත්.
පාන්සියක්
ඔව් දුර ළඟ
ඉන්නත්
නේද අතලෝ දහම ගත්තත් එහෙම නෙවෙයි දුකස අන්තනි අන්ත කියන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි අපේ සංකල්ප ගොඩක් මේ සකස් කිරීම ටිකක් තව විදියට කිව්වොත් මඤ්ඤණ ඔව් එතකොට මෙන්න මේ සකස් කිරීම සකස් කිරීම විදිහට දකිනකොට අපි දෙයක් කියලා අල්ලගත්තු එකේ හිස් බව වෙයි. දෙයක් කියලා අල්ලගත්තු බාරගත්තු බැසගත්තු එකේ හිස් බව වෙයි. හරි.
සකස්
කිරීම. මම කියේ ඔන්න වතුරේ බල්ලෙක් ඉන්නවා කියන මානසිකත්වයෙන් හිටියට සකස් වෙන බව සකස් වෙන හැටි දකිනකොට අරක හිස්නේ. අය කතාවක් නැහැ
නේ.
ඔව්. බල්ලෙක් ගැන කතාවක් එන්නේම නැහැ නේද? ඒ ඇත්ත දකිනකොට.
නෑ නෑ.
ඔව්. ඒ මොන්නේ අදහස. ඇත්ත දැක්කොත් කිසිම කතාවක් එදෙන්න විදිහක් නැහැ. වතුරේ ඉන්න බල්ලා ගැන කතා කළොත් කිසිම කියන ඔය මෝඩකම තමයි ඔය කතා. අදන්න කමට ඔය බල්ලා ඇති වෙනවා නැති වෙනවා කිව්වොත් මොඩ කමට කියන කතාවක්
එහෙම
ඒක දෙයක් කරගෙන
එහෙම
ඒ දෙයක් කරගන්නේ නොදන්න කමට හැබැයි දැන් බල්ලෙක් විදිහට විද්‍යමාන වෙන්නේ මෙන්න මෙහෙමයි මෙසේ බල්ලායි කියලා විස්තරයක් කරන්න
පුළුවන්
මේ බල්ලා නෙමෙයි මෙසේ බල්ලා
මෙසේ බල්ලා
මේ කියලා දෙයක් කරලා වෙලා අල්ල ගන්න දෙයක් ලැබ ගන්න දෙයක් මෙසේ කියන්නේ මේක ඊතර වෙන පැත්ත
එහෙමයි
මෙසේ ඒක අර බුදුහාඳුරු පෙන්නන්නේ අපිටම ඉති රූපං කියලා දකින්නේ ඒ රූපය මේක රූපය ඉදන් රූපං කියලා නෙමෙයි මේ රූපය කියන්නේ හරි නැත්නම් රූපං කියලා එහෙම නෙමෙයි ඉති රූපං කියලා බලන්න මෙසේ රූපය කියන්නේ මෙතේ මෙසේ සකස් වෙන හැටි. හරි.
එහෙම.
කොට ඔන්න ඔය ඕකට තමයි ඔය සංකත බව කියන වචනේ එන්නේ. සංකත සංකත කියන්නේ මේ ඉතර වෙන දැක්මක්. ඒක ඔකට අයිති තේරුමක් දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි සංකත බව ඥානයකට අහු වෙන එක. ඒකේ ලක්ෂණ ටික තමයි අර කිව්වේ උපාද උපඤ්ඤායති වාය උපඤ්ඤායති පිටස සංකතං පඤ්ඤායති කියලා. ඒක සංකතේ ස්වභාවයේ ලක්ෂණ. එතකොට ඒ සංකත කියනකොට තියෙන දේවල් කියන තැනට යන්නේ නැහැ. ඇත නැත කතාවලට සාස්වතයේ කැඩෙනවා සංකත. සාස්වත කියන්නේ තියෙනවා කියන ස්ථිර බවක් නේ.
එහෙම.
අන්න ඒක කැඩෙන විදිහට කිව්වොත් ඔය පටිච්ච සමුප්පන්න බව පෙන්වන්න. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තම් වෙන්න බෑ කියන. ඉතින් ඉදන් හොති නස්පෙන් අසති ඉදන් නොහොති කියන ධර්මතාවය. හරි.
එහෙම.
අන්න ඒ සංකත බව කියන එක අපි මේ හිතන මේ තර්කයට අහු වෙන මේ මට්ටම නෙමෙයි. ඊතර වෙන දර්ශනේ ඥාන දර්ශනයක් ඕක.
සංකත කියන්නේ මේ දැන් සංකත දැන් නිකන් කතා කරනකොට කියන්නේ සංකත කියන්නේ මේ හිතුම්ගෙන් සපස්සලාගෙන එන්නේ මේ දැන් සංකත කියන්නේ මේ සිතින්ම නිර්මාණය කරපු වගේ එකක්ද මොඩකමක එහෙම එකක්ද එතකොට ඔතන
නෑ අපි දැන් සිතින් නිර්මාණය කරහන් ඒක සිතුවිල්ලක් හරි කියලා කියනවනේ
එහෙම
එතකොට දැන් ඔය දැන් අල්ලගන්නේ නිර්මාණය වුණ දේ හරි හිතපු දේ ගැනනේ ඔය කතා කරන්නේ
එහෙම
ඒ සිතනවා කියන ක්‍රියාව නෙවෙයි අර මං කියන්නේ දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හදනකොට අපි ප්‍රතිබිම්බ ගැන කතා කරනවා.
එහෙම.
කණ්ණාඩි ස්වභාවය ගැනයි මේ කතා කරන්නේ. ප්‍රතිබිම්බ සපස්සේ නැහැ. ප්‍රතිබිම්බ සපස්සේ නැහැටි කියවම් ප්‍රතිබිම්බේ මේක ගහද්ද දියල්ලද්ද පුජ්ජලේත් කතාව අදාළ නැහැ. ප්‍රතිබිම්බ. එතනයි සකස් වීම. කණ්ණාඩි ස්වභාවය. සකස් වෙන ස්වභාවය කියුවහම අර සකස් වෙන්නේ මොකද්ද කියන කතාව අපිට අදාළ නැහැ. හරි. ඒ අර අපි දැන් හිතනවා කියලා සිතුවිල්ල කියලා අල්ලන්නේ හිතපු දේ සිතනවා කියන ක්‍රියාව නෙවෙයි.
එහෙම.
මොනවද හිතුනේ කතාව අදාළ නැහැනේ සිතනවා කියන ක්‍රියාවේ.
එහෙම එහෙම. එහෙම.
අනේ ඒ ක්‍රියාව යනකොට අරවයින් ඉදහස් වෙනවා අනික කතා
කරන්නේ එහෙමයි සර් එතකොටස දැන් අර දැන් ඒක මේ සංකත කියන්නේ හිතින්ම අදන රවට්ටන එකක් ඒ රවට්ටීම වගේ එකක්ද සර් එතකොට හිතෙන්ම කරන
තමයි රවට්ටීම වුණාට දැන් හිතෙන්ම හදනවා කිව්වහන් හිත කියන එක අල්ලගෙන නේද
එහෙමයි එහෙමයි සර් සකස්සිටම
සකස් වෙන දේවල් ටික අයින් කළාට හිත කියන එක ඉතුරු වෙනවා නේද
එහෙමයි
එකට ඔන්න උතර ආයේ අර සකීයත්වය තමා කියන බව තියෙනවා. හිත කියන්නේ මම වෙනවනේ එතකොට.
එහෙමයි. ඉස්කලාගෙන උඩව එහෙමයි.
ඔව්. එහෙනම් අර හිත කියන පැත්තම අල්ලන්නවා. හිතෙන් පකස්සුන දේවල්. අපි ඔය පකස්සුන දේවල් කියලා දාන්නේ තාපහ ඔන්න අතන කරන වැඩක්වත් තියෙනවා. දැන් එළියේ තියෙන රූපය සකස්සුනා කියලා දැන් ඒ අර උපමාවෙත් දැන් වපුරේ ඉන්න බලලා සකස් වුණා. ඒ බව දැනගත්තු මම ඉන්නවා.
එහෙම.
මේ බුදු කෙනෙක් පෙන්වන තැන ඔන්න ඔතන. හරියට තේරුම් ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ සත්‍යය සකීයත්වය නැත්නම් සක්කාය කියන එක සක්කාය සුඛිය සුඛියත් දැන් ඔන්න අපිට මේ පද්දයක් ඇහෙනවා බල්ලෙක් පුරනවා ඇහෙන
එහෙමයි
බල්ලෙක් පුරනවා කියන එක පකස් වීමක් ඇසීමට අයිති නෑනේ
නැහැ
ඔව් සද්දේ නේ ඇහෙන්නේ හැබැයි සද්දේ කියන එකත් ඇසීම කියන ක්‍රියාව නෙවෙයි
නෙවෙයි
සද්දේ කියන එක අපිට රූපයක් නේද අර අන්න අර පැත්තෙන් තමයි සද්දේ
ඇහෙන්නේ
සද්දයක් නැත්නම් ළඟ සද්දයක් දැන් මොනවා හරි රූප ස්වභාවයක් දුර වේවා ළඟ වේවා අජත්ත වේවා බහිද්ද දැන් සද්දේ බහිද්දයි නේ
එහෙම සද්ද බහිද්ද
ඔව් එතකොට ඔන්න ඔය සද්දය කියන රූපය ගැනයි මේ කතා කරන්නේ කියලා අපිට හිතන හරි සද්දය බාරගත්තා නම් ලෝකය දුක කියලා හිතනවනේ ඒක හරි ඒ කියන්නේ ලෝකය හිතන විදිහට හරි එතකොට වෙන්නේ මොකද්ද සද්දේ නොලැබුණා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ සද්ද නැති තැනකට ගියා නම් දුක නැහැ කියන තැනට එනවා අන්න එතකොට මොකද්ද වෙන්නේ සද්ද නැති කරපු මම ඉන්නවා සද්ද ටික නැති මම ඉන්නවනේ ඕක තමයි මේ දහම ඇහුන් නැති අන්න තීර්ථක උත්තරීය රූප හින්දා දුක හින්දා රූප නැති බවට ගියා රූප එහෙම නැත්නම් මේ ඔය සද්ද තියෙන ටිකේ සද්ද නැතුව ඉන්න පැත්තට ගියා අපඤ්ඤ පැත්තට යනවා
සයි එහෙමයි
හැබැයි එතකොට ඒගොල්ලන්ට දුක නැහැ ඒකත් මිදීමක් විමුක්තිය හරි දේ විමුක්තිය තමයි සුඛියත්වය කියන එක අහු වෙන්නේ
නෑ
ඔපට මෙන්න මේ මෙතන හොඳට බලන්න අද්දය කියන එක අපි රූපෙට දාලා පංච උපාදානස්කන්ධෙට කලපනවනේ රූපස්කන්ධය කියන්නේ හරි දැන් රූපස්කන්ධය කියන්නේ යම් රූපයක් අතීත අනාගත පච්චුප්පන්න වූ යම් රූපයක් දුර හෝ ළඟ හෝ යප්ප හෝ බහිද්ද හෝ ඕලාරික වේ ඕලාරික වේවා ඊන වේවා ප්‍රණීත වේවා ඔන්න ඔබට කියනවා රූපස්කන්ධය ඔව් ඒක හැබැයි රූප උපාදානස්කන්ධය කියන පැත්තනේ ඒක මොකක්ද මේ උපාදාන කැල්ල ඉන්නේ කොහෙන් රූප ස්කන්ධය රූප උපාදානස්කන්ධය කියලා එකක් එනවා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය උපාදාන කැල්ල යෙදෙන්නේ අරකේ සාසවා උපාදානීයා කියන කොටසත් එක්ක.
එහෙම.
ආශ්‍රව සහිතයි උපාදානය පිනිස අල්ල ගැනීම පිනිස තියනවා වගේ නේ. සාසවා උපාදාන. ඔකට හොඳට බලන්න මම කිව්වේ අර මේක හරි අමාරුයි තේරුම් ගන්න අර ස්කන්ධයි උපාදානස්කන්ධයි කියන මේ පරිච්ඡේදයක් තියෙනවා අපේ ලබු යන මදස්සහාඳුරන්ගේ මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය කිරීම පොතේ අපිට ඒ උපාදාන කියන එක ඒ කියන්නේ අර 11 ආකාරය කියලා අතීත අනාගත පච්චුප්පන්න වූ ආධ්‍යාත්ම හෝ බාහිර හෝ රෝසු හෝ සියුම් හෝ හීන හෝ ප්‍රණීත හෝ දුර හෝ ළඟ හෝ ආශ්‍රව සහිත වූ උපාදානයට හිත කර වූ සාසවා උපාදාන ආසවා කියන්නේ ආශ්‍රව සහිත වූ, උපාදානියා කියන්නේ උපාදානයට හිතකර වූ. යම් කිසි රූපයක් වේද මේ රූප උපාදාන ස්කන්ධේ. දැන් කියන්නේ රූපස්කන්ධේ නෙමෙයි රූප උපාදාන ස්කන්ධේ
කියන්නේ. ඒක මොකද සාසවා කියන්නේ ආශ්‍රව කියන්නේ අපි නිමිති උද්දේශ ලිංගේ ඒවා යෙදෙන එක දුසෝ.
ආශ්‍රව කියන්නේ අපේ කෙලෙස් පැත්තටම.
ડોક્ટર એટલે මේ උපාදානයට හිත කරව කියන්නේ මොකද්ද? એટલે උපාදානයට හිත කරව කියද්දිම මේ දෙපැත්තක් එනවා නේද?
උපාදානය කියන්නේ මොකද්ද?
ඔව්, ඒක තමයි ડોક્ટર. උපාදානයට හිත කරව කියනකොටම උපාදානය කියන එක මේ වෙනම අරගෙන අතෙන්ට නිකන් සම්බන්ධ කරලා ඒතර නිකන් මේ අර මේ එතන පැහැදිලි කරන්න අපහසු නිසා උපාදානය කියන එක ගත්තා වගේ නේද?
නෑ, උපාදානය කියන එකේ අදහසක් තියෙනවා. උපාදානය කියන්නේ අර නිකන් මේ ඇලිම වගේ චන්දරාගය කියන්නේ. හරි, ඒකම අල්ලගන්න ගතිය ඇලිම. හරි, අන්න ඒකට හිත කරයි මේක උපාදානීය. උපාදානයට හිත කර. උපාදානය කියන වචනේ හොඳට විස්තර කරන තැනක් තමයි මහා පුන්නම සූත්‍රේ. උපාදානයයි පංච උපාදානස්කන්ධයයි එකක්ද දෙකක්ද කියලා. හරි, පංච උපාදානස්කන්ධය කියන්නේ ඉවෙනද සක්කාය කියලා, සුඛිය බව කියලා. උපාදානයයි පංච උපාදානස්කන්ධයයි එකක්ද දෙකක්ද කියලා. අපිට කියනවා උපාදානයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ එකක් නෙවෙයි. හරි, හැබැයි පංච උපාදානස්කන්ධයෙන් තොරව උපාදානයක් කතා කරන්න බැහැ. හරි, කරලා කතා කරන්න. පංච උපාදානස්කන්ධයේ පෙරෙහි ඒ පංච උපාදානස්කන්ධයේ යම් චන්දරාගයක් වේද අන්න එක තමයි උපාදානය. හරි, මහා පුන්නම සූත්‍රයේ ඒ විදිහට විස්තර වෙනවා. තියෙනවා මේ නකෝ බික්ඛු තංචේව උපාදානං ඒ පංච උපාදානස්කන්ධා නපි අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේහි උපාදානං නපි අඤ්ඤත්‍ර අඤ්ඤවෙනු මහණ එම උපාදාන ඒ පංචෝපාදානස්කන්ධම නොවේ. ඒ කියන්නේ ඒ දෙකම එකක් කියලා කියන්න බෑ. උපාදාන කියන්නේ පංචෝපාදානස්කන්ධයම නෙවෙයි. උපාදානය පංචෝපාදානස්කන්ධ වලින් වෙන්වද නොවේ. ඒ දෙක එකකුත් නෙමෙයි, වෙන්වද වෙන් කරලා කතා කරන්න බෑ. නමුත් එහි යම් චන්දරාගයක් වේ නම් එයෙහි උපාදාන.
ඒ කියන්නේ එතකොට ඒ තණ්හාව ගැනම කියන්නේ නේද?
ඔව්. ඒ සොපිය බවේ යම් චන්දරාගයක් වෙනවා නම් ඒකට තමයි උපාදානය කියන්නේ. හරි. උපාදාන සංදේය කියන එකම දැන් ඒක අපි බලමු නිකන් සාමාන්‍ය දැකීමකින්. මම අර ඉස්සෙල්ලා කියන්න ගියේ දැන් ඔන්න දැන් සද්දේ කියන එක රූපයක්නේ.
රූපය. එහෙම.
බාහිරෙන් අපිට පෙන්වන්න පුළුවන් බහිද්ද කියලා පනවන්න පුළුවන් රූපයක් නේ. අජ්ජත් රූපයක් නෙවෙයි නේ.
නෙවෙයි.
බහිද්ද රූපයක් නැත්නම් දුර රූපයක් නේ. එතකොට දැන් මන්න ඒක එතකොට රූපස්කන්ධයනේ. දැන් කොහොමද මේ මේ උතන මේ කියන්නේ සුඛිය භවති. අපි කොයලාට සද්දෙට මම කියලා කියනවා.
නැහැ. සද්ද අහපු මම එහෙම මම
දැන් දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ මේ සුඛිය පක්කාය කියන. එතකොට දැන් ඔය ඒ දුර රූපේ ගැන අර පැත්තේ සද්දේ ගැන කතා කරන්න පුළුවන් නේ කාට? නැට්වර්ක් එකක් දන්නේ නැහැ මින්.
ඒ සද්දෙ හුන මම කියන එක නේද සර්?
අන්න හරි. ඒ සද්දෙ දැනගත්තු මම ඉන්නවනේ. සද්දෙ ගැන කතා කරන්න පුළුවන් වුණ සකීයත්වයක් තියෙනවනේ.
එහෙම.
හරි. දැන් අපි අර මං ඉස්සෙල්ලත් කියන්නේ හැබැයි සද්දය තියෙනකොට දුකයි ලෝකය කියලා සද්දය නැති කළාට මේ දැන් ශබ්ද ඇහෙන්නෙම නැති තැනකට ගියා කියලා. දුනා කියලා.
එහෙම.
හැබැයි දැන් ශබ්ද නැති මම ඉන්නවද නැද්ද?
ශබ්ද ඇහෙන්නේ නැති මම ඉන්නවා එහෙම.
අර සුඛියත්වයේ එහෙම්මමයි නේද?
එහෙම්මමයි.
ආය කියන්නේ. ඔන්න ඕක තමයි අපිට අහුනොයි. අපි දැන් කරන්නේ මේ කියන්නේ ධම ඇහුන් නැති අයට අහුවෙන්නේ නැහැ. සුඛියත්. ඒක ලොකුලා දෙන්න බුදු කෙනෙක් ඕන.
ඒ කියන්නේ ડોක්ටර් ශබ්දයට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් විතරයි නේ ડોක්ටර් මම ඉන්නේ. එහෙම ගන්න පුළුවන්ද?
ඔව් හැබැයි ශබ්දය දෙයක් කර ගැනීමම මම. අනේ හරි ස්කන්ධයේ අන්න අර සාසව ආශ්‍රව බව උපාදානීය බව. තේරෙනවද? ඒ සබ්දය කියන එකේ ඇත්ත ඇත්ත හැටියට දැක්කණිවි.
කියන්නේ ડોක්ටර් සබ්දේම අවිද්‍යාව කියලා ගන්න බැරිද?
සබ්දේ අවිද්‍යාව කියවහන් ඉතින් සබ්ද නැති වුණාම අවිද්‍යාව දුර වෙන්න ඕන නේ. නේද? එතකොට අර අසඤ්ඤකෙනත් නිවන් දැක්ක වෙනවනේ. සද්ද සංඥාව නැතුව හිටියා කියලා නිවන් දකින්නේ නැහැ. තේරෙනවා? ඒකයි අසඤ්ඤභාවය.
ඒ කියන්නේ ડોක්ටර් එතන සද්දේ පිළිබඳ අවබෝධය නේද උතන අපිට ඇති වෙන්න ඕන.
ඒක තමයි දැන් හොයන්න. ඒ එතන දැන් අපි රූපස්කන්ධය නැත්නම් රූප උපාදානස්කන්ධය කියලා දාන්න හදන්නේ පංච උපාදානස්කන්ධය ගලපන්න හදන්නේ සද්දේට නේද? වෙයි බුදුහාමුදුරුව පංච උපාදානස්කන්ධය කියන්නේ මොකටද? සකීය බවට නේද?
සකීය බව.
සක්කාය.
සක්කාය.
අපි ඒක ගලපන්න හදන්නේ සකීයත්වයට ලැබුණ දෙයට, සකීයත්වයට ගෝචර වුණ දෙයට. මට ගෝචර වුණ දෙය නේද සද්දේ? සකීයත්වයට ලැබීමක් නේ.
ඒකට සද්දෙන්මනේ දැන් සක්කාය උපදින්නේ සද්දේ හිමිනුම නේද? මට හිතෙන්නේ ඒ කියන්නේ සද්දයක් සද්දයක් ඇහුණා කියනකොටම මේකත් මම ඉපදිලා කියලා එහෙමද?
ඒ කියන්නේ ડોක්ටර් අපිට සබ්දයෙන්ම එතර වෙන්න දක්වා අවබෝධ කරගන්න බැරිද?
දැන් සබ්දයෙන් එතර වීමද කරන්න ඕන සොකීය භවෙන් එතර වෙන්න. අක්කායි.
සබ්දයෙන්ම සොකීය භව නෙවෙයිද ડોක්ටර්?
අන්න ඒක තමයි මේ අහන්නේ. සබ්දයටද සොකීය භවයක් කියන්නේ?
ශබ්දය සහ ඇසීම කියන්නේ ડોක්ටර් සිද්ධි දෙකක් නේද? එහෙම ගන්නවා.
ශබ්දයයි මෙහෙම ගමුක ශබ්දයයි සත්‍යය දැන ගැනීමයි කියන දෙකක් තියෙනවා. ඒ කියන්නේ
අද්දෙන් ඒකෙන් සෝත විඥානයේ ඉපදීම කියන තැනද සර්?
ඕක දැන් තව තව
ඔතේ දැන ගැනීමෙන් තොරව શબ્දයක් ගැන ප්‍රකාශ කරන්න පුළුවන් ඉන්න ડોක්ටර්.
ඒක තමයි අර කොහේ හරි අපි නොදන්න શબ્ද ඈත නේද? කැලේ තියෙන શબ્දයක් කියලා. දැන් අපිට තියනාද ඒක? කතාවක් නැහැ නේ නේ. අර නිින්ද ගැන කතා කළා වගේ තමයි නේ. අපි නොදන්න දෙයක් ඉතින් මොනවා හරි දෙයක් මවාගෙන කතා කරන්න පුළුවන්. දැන් මන්නාවක් විතරනේ. දැන් තියෙන කාඩ් දැකලා කියන කතාවක් නෙවෙයිනේ නේද?
එහෙම.
නැගිට්ටට පස්සේ නිින්ද ගැන කතා කරමු.
එහෙම.
ආලෝකයක් දැක්කට පස්සේ කරුවල ගැන කතා කරමු. ඒක ඒකෙන්ම දැකලා නෙවෙයි. හරි.
එහෙමස දකින්න එහෙම දකින්න බැහැ නේද සර්? එහෙම දැන්
එහෙම දකින්න බැහැ. අන්න හරියට අපෙන් කියන්නේ. ඒ අපේ ආයතන වලින් ඒක දකින්න බැහැ කොච්චර නෑ.
එහෙම.
එතකොට ඔන්න බලන්න. අපි මේ දකින්න හදන්නේ බුදුහාමුදුරෝ දකින්න කියන්නේ දකින්න බැරි දෙයක්. මොකද දැන් ශබ්දය ගැන නම් අපිට හරි ලේසි ඒක ගැන කියනකොට. ඇයි ඒක මට හම්බ වෙන දෙයක්?
එහෙනම්
අත්‍ය කියන්නේ අර මට හම්බ වුණ දෙයක් මට ගෝචරද හරි එතින් ඔය සද්දේ නැති කලාට මාව එහෙමම ඉන්නවා දැන් මේ කියන්නේ සද්දය එක්ක මම යෙදෙන ගතියක් තියෙනවා සකීය බව
සකීය බව
ඔන්න ඔය සකීය බව අපිට දකින්න බෑ දැක්කොත් එහෙම සකීය බවෙන් කියන මම මොකක් හරි දැකලානේ. එතකොට ඔන්නෝග දකින්න බැරි එක. ඒක තමයි මේ තනියෙන් කරන්න බැහැ. මොනවා හරි හම්බ වුණා නම් ඒ සොකීය බව නෙමෙයි. මම කියන්නේ දැන් පිහියෙම කපන්න තියෙන්නේ.
සමහින් සර් මේ දැන් නිින්දෙන් අවදි වෙච්ච කෙනා දැන් නිින්දෙන් නිින්ද දකින්න බැහැ නිින්දෙන් දැද්දී දැන් මට ඒක පැහැදිලි වුණා අර දැන් අවදි වෙලා ඉන්න කෙනෙකුට අවදි වීම දකින්නත් බෑ. ඒතකොටස දැන් නිින්දෙන්
දකින්න හිතනවා දන්නවා කියලා.
එහෙමයි සර් එහෙමයි එහෙමයි.
අන්න ඔක තමයි අපිට වෙලා. අපි දන්නවා කියලා හිතන.
එහෙමයි සර්. දැන් අපි නිින්ද මෙච්චරලා නිදාගෙන හිටිය කියලා ප්‍රකාශයක් කරනවා නම් දැන් අවදි වුණා කියලා. ඒතකොට දැන් ඒවා ඉතින් ඇත්තටම ඒවා පිළිගන්න බැරි වියන හැක්කක් කියන ගණිත තමයි දාන්න වෙන්නේ නේද සර්. පොඩ්ඩක් දැන් මොකුත්
නෑ. ඔක හරියට දකිනකොට ඔය විස්තර කිරීම ඔක්කොම නොදන්න කමට කියන දේවල් කියලා නේද කියන්නේ. දැන් නොදන්න කමට කියන දේ.
එහෙමයි. එතන මොකුත් නෑ කියනවත් මොකක්වත්ම මොකුත්ම නෑ මේ මොකුත්ම නෑ. ඒ කියන්නේ ඒකට
ආවක් කියෙදෙන්නේ. ඒ කියන්නේ දැනගන්නවා කියන්නේම මෝඩකම්.
ඒ කියන්නේ ડોක්ටර් මේ අලුතේ ඉපදු අලුතේ ඉපදුන දරුවගෙන් මේ ඔය ප්‍රශ්න අහනා වගේ දෙයක් නේද ડોක්ටර්?
ඔව් ඒකේ සමාවි ඒ කැලලට විතරක් අදහස ගන්නවා. නැත්නම් එතනින් කියන්න ගියත් අලුතේ ඉපදුන දරුවගේ කෙලස් නැහැ කියලා ඒකටට යන්න එපා.
අන්නයි ડોක්ටර්. ඔව් ඔව්. දැන් එතන උපමාව ගත්තේ දැන් ඒ වගේ ප්‍රශ්න
සියලු. ඔව්. එයා නොදන්න එකක් ගැන එයා කතා කරන්න ගියාම මෝඩකමට කියන කතා ටිකක් කියලානේ අපිට කියන්නේ. නොදන්න දෙයක් ගැන කතා කරනකොට
ඔව්
නේද?
ඔව්.
ඒ ආගේ මොඩ කමමනි පෙන්නේ. ඒ දැන් අර මං කියන්නේ වතුරේ බල්ලා ගැන ගොඩ ඉන්න බල්ලා මොනවා විස්තරය කළා. අපිට මොකද්ද තියෙන්නේ උගේ මොඩගම විතර.
අනිවාර්යෙන්. දැන් මොකද ගොඩ ඉන්න බල්ලා ડોක්ටර් තවත් ප්‍රශ්න කරන්නේ ගොඩ ඉන්න බල්ලෙක් එක්ක නිසා තමයි අතන ගැටලුව වෙන්නේ නේද? ඒ කියන්නේ
එතෙන්දි තේරුම් ගන්න මොනවා හරි ඒක ගැන දැනගත්තා කියන්නේම බොරුවක් මෝඩ
අන්නරේ ඔව් වියනොක්ක ඔව්
හැබැයි අපි හිතනවා මේ දන්නකම අපේ විස්තරේ අපේ දන්නකම ඒක මෝඩකම කියලා අපිට පේන්නේ
අන්නරේ ඩොක්ටර් ඒ කියන්නේ වියනොක්ක ධර්මතාවයක් දැන් විද්‍යාමාන වෙනවා ඒ විද්‍යාමානු එක ඇත්ත කරගෙන තමයි අර ප්‍රශ්න කිරීම යන්නේ නේ ඩොක්ටර්
දැන් ඒ විඥාන වීමක් මතක තියාගන්න ඒක නැත කියන
ඒ શબ્දය අහනකොට શબ્දේ
ඔව්
මේක අපිට මෙහෙම දැනුමින් විස්තර කරන්න බෑ. විස්තර කළොත් මොඩ. එකයි ඔක අර තර්කයක කියන්නේ අපේ දන්න ඒවට ගලපන්න බෑ. හරි.
අහන්න හැමෝටම ප්‍රශ්නේ නේ මතු වෙලා තියෙන්නේ මේ මම ඉන්නවා මම සබ්දානවා කියන අදහස ඉඳන් අහන ඉඳන් නේද සබ්දයෙන් සිද්ධිය තමයි මම වෙන්නේ
නේ හරි ඒ සබ්ද ඇහෙන සිද්ධිය එක්ක මම යෙදෙන්නේ කොහොමද කියන තැනයි අපි බලන්න ඕන
ඔව් ඒක අදහස ඒ මොහොතේ පහළ වෙන අදහසක් කියන්නේ මම ඉඳලා මම සබ්දානවා නෙමෙයි නේද මම කියන්නේ අදහසක් නේ මම කියන්නේ ගොඩක් කට ප්‍රශ්න නැද අඩි පහක් අය කොස් මම වෙනම ඉන්නවා ශබ්දේ වෙනම තියෙනවා මම ශබ්ද අහනවා කියලා අහනවා එන්නේ අහන්නේ මේ
ඔව් දැන් ඔක මෙහෙමයි දැන් අපි මම කියලා කිව්වේ නැතුවට ඒ හැඟීම තියනා නේද
ඔව්
ශබ්දේ ඇහෙන්නේ කාටද ඇහෙන්නේ කාට
ඔව් දැන් අපි සතෙක් ගත්තොත් එයාට මම කියලා වචනයක් දන්නේ නැහැ නේද ඒත් හැඟීම තියනවා නේද
හැඟීම ඔව් මම කියලා කිව්වද නැද්ද කියන එක නෙමෙයි
නෙමෙයි ඔව්
සොකීය බවක් එනවනේ සොකීයත්වය අන්න ඒකට කියන්නේ සක්කාය
සාවින්දස එතන සොකීය බව අපිට එන්නේ දැන් අර දැන් නිින්ද අවදීම කරවල එළිය ගත්තත් අපි කරවල කියලා දෙයක් එහෙම නැත්නම් එළිය කියලා දෙයක් අපි බාර ගන්නවා පිහිටවනවා ඒ බාර ගන්නවා කියන්නේම පංච උපාදානස්කන්ධය හද يعني දෙකම පංච උපාදානස්කන්ධය හදනවා කියන්නේම සක්කාය. එතකොට අතන බාර නොගැනීම කියන්නේ අපිට කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ වෙන හැක්කක් තත්ත්වෙනි අපිට තේරුම් ගන්න ඕනේ. ඒතර පංච උපාදානස්කන්ධ දෙයක් මේ අපි බාර අරගෙන ඒ ශනේම මේ අඳුර කියලා එකක් තියෙන උන් දැන් එළිය වැටුණා. ඒවා බාර ගන්න එකම තමයි මම නේද සර්.
නෑ බාර ගන්නවා කියන්නේ මොකක්ද ડોක්ටර් දැන් ඒ බාර ගන්නවා බාර ගන්න නෑ කියන්නේ ડોක්ටර් බාර ගන්නවා කියන එකේ තේරුම මොකද්ද ડોක්ටර් මොකද මේ බාර ගන්නවා කියන්නේ ડોක්ටර් ඒක තේරෙන්නේ නෑනේ අපිට
ඒක තමයි ඒකට තමයි කියන්නේ ඒක දෙයක් කරනවා බැස ගන්නවා අපේ වචන ටික තමයි ලං වෙනවා අල්ල ගන්නවා උපය උපාදාන අබිනිවේස බැස ගන්නවා නිවාසය කර ගන්නවා
විනිබද්ද
විනිබද්ද ඒකටම බද්ධ වෙනවා ගලවන්න බෑ උපය උපාදාන අබිනිවේස විනිබද්ද ඔක තමයි ලෝකයාගේ ස්වභාවය හරි එහෙම වෙන්නේ මොකද ඔන්න දැන් අර වර වචනේ වැදගත් පංකත බව දැක්කේ හරි පටිච්ච සමුප්පන්න බව දැක්කේ එහෙම දැක්කනම් එහෙම ලං වෙන්න බෑ අල්ලගන්න බෑ දැස ගන්න බෑ බැඳෙන්න බෑ එතකොට අනේ ඒවා සිද්ධ වෙන්නේ මේ පටිච්ච සමුප්පන්න බව දකින්නකොට ඒක ක්‍රම තමයි මේ සංකත බව ඕලාරික බව සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න කියලා ඒක ප්‍රඥාවට අහුවෙන්නේ හැබැයි ඥානයට අහුවෙන්නේ හරි ඒක හිතලා කරන එකක් නෙවෙයි අනේට ඔන්න ඔය අංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියන ඕටෝකනම් ඔය ආශ්‍රෝෂය කරන මාර්ගය වෙනවා. හරි. දැන්
ડોක්ටර් ඔතෙන්දී දැන් සබ්දේදී සබ්දේම මම අඳුර වෙනකොට අඳුරම මම එතකොට මේ එහෙම ගන්න බැරිද දැන් ඒ සබ්දයට මම දකින්න සබ්දේ කියන්නේ මගේ පැත්තෙන් දාගත්තොත් නේ මම දකින්න අඳුර. එකෙන් මමත් පැත්තෙන් දාගත්තොත් තමයි අර දෙවන්න ඇති වෙන්නේ කියන විදිහට ගන්න බැරිද අපිට?
එහෙමයි. ශබ්දයෙන් මම කියන එක ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒක කෙලෙස්. හරි? ශබ්දයමයි මම නැත්තම් ශබ්දය වෙන එකක් මම වෙන එකක් කිව්වත් ওই දෙකම ඇත්තටම සක්කාය දිට්ඨියමයි. සක්කාය දිට්ඨිය විස්තර කරන තැන් වල බලන්න. මේ දෙකම එකක් හෝ මේ දෙක දෙකක් කියන කතාව ලෝකෙට ආයි. මේ සංකත බව කියන එකේදී ඔය දෙකෙන් හිතට වෙනවා. පටිච්ච සමුප්පන්න බව කියනකොට ඔය කතා දෙකම යෙදෙනවා. එකයි කියන්නේ අර සමුදය දකිනකොට නැත නැති තා සානහෝ යෙදෙනවා. නිරෝධය දකිනකොට අත්ථිතා සාන කියන එක යෙදෙන. ඒ අන්ත ඉක්මවා යන
ඩොක්ටර් එතෙන්දි සද්දේම මම අඳුරම මම වුණාම ඊට පස්සේ සද්දේ සහ අඳුරෙන් එතර වීම දක්වා අපි දැක්ම ඇති කරගන්න ඕනේ ඊළඟට.
එතකොට යන්නේ මම අර ඉස්සෙල්ලා කියන්න හැදුවේ ඒකයි. සද්දේ නැති කරාම මම නැති වුණා කියන එතනට එනවනේ. සද්දේ කියන්නේ දුක නම් සද්දේ නැති වුණා දුක නැති. හරි. හැබැයි සද්දේ තිබුණා හරි සද්දේ නැති හරි මම එහෙම්මම ඉන්නවා නේද කීයත් වේ. ඔන්න ඔක තමයි අපිට අහුවෙන්නේ නැති නේද. ඒකයි ඕක පෙන්වන්නේ බුදු කෙනෙක්ට විතරයි ඕක පෙන්වන්න පුළුවන්.
ඩොක්ටර් එතෙන්ට මම ඉන්නේ මම පණෝ ගත්තොත් නේද?
හරි මොකක් හරි දැන් සද්ද ගැනද හොයන්න ඕන මම ගැනද?
නෑ ඊතර වීම.
ප්‍රශ්න. ඊතර වීම. හරි. ඊතර වීම දැන් සද්දය තියෙනවා නම් මම යෙදිලා කියන එක පැහැදිලි නේ නේද?
ඔව් ඒකට පැහැදිලි.
ඔව්. හැබැයි අපි එතෙන්දී යන්න හොඳ නෑ සද්දේ නැත්තම් මම නෑ කියන එක.
ඔව්.
හරි.
ඔව්.
සද්දේ උදව්
කරගෙන ඒකටත් අන්තනේ.
ඔව්. සද්දේ උදව් කරගෙන
ඔව් ඊතර වීම දක්වා යන්න ඕන.
සද්දේ උදව් කරගෙන මම යෙදෙන හැටි දකින්න.
ඔව්.
හරි. සද්දේ ගැන නෙමෙයි අපිට හොයන්න.
ඔව්
හැබැයි සද්දේ උදව් කරගන්නවා
උදව් කරගන්න ඕන. ඔව්
කටක සක්කාය කියන එක දකින්න. සොකීය බව. එතකොට ඔන්න ඔය සොකීය බව කියන්නේ මොකද්ද? ආපහු පංච උපාදානස්කන්ධේනේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධේනේ. නේද?
ඔව්.
එතකොට දැන් බලන්න සද්දේ උදව් කරගෙන සුඛිය භවනේ අපි දකින්න හදන්නේ සුඛියත්වයේ දුන හැටිනේ. ඒ සුඛියත්වය කියන එකේ තියෙනවා රූප උපාදාන. එතන. සුඛියත්වයේ තියෙන රූප උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ සුඛියත්වයේ තියෙනවා නෙමෙයි සුඛියත්වය කියන්නේම පංච උපාදාන ස්කන්ධය. ඒ දෙක දෙකක් නෙමෙයි. දැන් නැහ අතන වරදින තැන තමයි මෙන්න මේක හොට බලන්න. සුඛියත්වයට ලැබුණ දෙයක් නේද සද්දේ? සුඛියත්වයට ගෝචර වුණ දෙයක්. අපිට ගෝචර වුණ දෙයට නෙමෙයි පංච උපාදානස්කන්ධය කියන්නේ. සුඛියත්වයමයි පංච උපාදානස්කන්ධය. තේරුණා? හරි ඉතින් කරුණක් මයි කියන්නේ. අපිට හරි ලේසියි ගෝචර වුණ දෙයත් එක්ක කතා කරගෙන යන්න. ඒ ලේසියනේ පැහැදිලිනේ තේරෙනවනේ. ඔකේ මේ සරල පැත්තෙන් යන්න එපා. මේක අපිට හිතාගන්න බැරි පැත්තක් මේ පෙන්නන. ඒක තනියෙන් මේ හිත හිතා තර්ක කර කර නෙමෙයි මේක මේ අර ඇහෙන දේට අනුගත වුණොත් විතරයි ඔන්න ඔය සත්‍යය කියන එක දකින්න පුළුවන්. දකින්නේ මම නෙමෙයි ආයෙ සොකියත්වයට සොකියත්වය හම්බ වෙනවා. ඒක තමයි ප්‍රඥාවට ගෝචර කියන්නේ. හරි. සක්කාය දකින්නේ ප්‍රඥා. ඒ මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ කොච්චර කිව්වත් අපිට තේරෙන්නේ නැහැ අර අර අරකට අනුගත වෙලා බලනවා. ඒ මතක තියාගන්න. ඔහොම සිද්ධියක්. හරි. අපි සුඛියත්වයට ලැබෙන දේ තමයි අපි පංච උපාදානස්කන්ධේ ගලපන්නේ. හැබැයි පංච උපාදානස්කන්ධේ කියන්නේම සුඛියත්වයේ මිස සුඛියත්වයට ලැබෙන දේ නෙමෙයි. ගෝචර වෙන දේ නෙමෙයි. ඒක වන්දනේ මේ තේරෙනවද කියලා ඒ උනාට එක හොඳට හිතලා බලන්න. මේ කියන්නේ.
ඒ කියන්නේ ડોક્ટર શબ્දේ නම් කරේ නැත්තම් මෙසෝකියත්තක් ලැබෙන්නේ නැහැ නේ ડોક્ટર.
සද්දේ නම් කළාද නැද්ද කියන එකට එන්න සද්දේ කියන එක තියනවා නේද? ඒක බාරගෙන නේ. සද්දේ තියනා නම් කළේ. එහෙම එතකොට අර දෙයකට ලංගුල. උපාදාන. කතා එක දැන් සද්දය වුණත් සංකත. ඒ කියන්නේ ඒක මේ ආස්සත කියන්නේ තියෙන දෙයක් විදිහට ගන්න බෑ. සංකත කියන වෙනස තියෙන්නේ සාස්වත භාවයෙන් මිදෙනවා. හැබැයි නැහැ කියන්නත් දැන් අපිට ඒ සාස්වතයෙන් නැහැ කියනකොටම අපිට හිතෙන මොකුත් නැහැ කියන එකට යන්න හදනවා කියලා. පොනතර තමයි මේ අනිත් තේරුම් ගන්න අපහසු. මොකුත් නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. විද්‍යමාන වීම යෙදෙනවා ඒ වගේ පේන ගතිය කියලා කියමුකෝ. වචනෙන් කියන මට්ටමෙන් එහාට යන්න ඕන වෙනවා. ඒ උනාට ලැබෙන්නේ නැහැ. යමාන වෙනවා ලැබෙන්නේ.
ඒ කියන්නේ ડોક્ટર මිරිගුව නම් කරන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ මිරිගුවට නමක් දෙන්නේ නැහැ අපි.
අන්න මේ විදිහට මිරිගුව වගේ තමයි. ඒක තමයි මායාව කියන්නේ නේද? මිරිගුව
සාරේලිය උපමාවේ එළිය වගේද සාස්වතේ කියන්නේ එළිය වගේද ඒ කියන්නේ දැන්
එළිය කියලා දෙයක් පනව ගන්නවානේ එතකොට සාස්වත
ආ ඒක තමයි
එළිය මේක පැනවීමක් කියලා අපි දන්නේ නැහැ
එහෙම
එළිය කියලා දෙයක් අපිට ලැබෙනවානේ අන්න එතකොට ලෝකෙට අහුගෙන
මේකමයි මම නේද සර් එළිය
ඔව් එතකොට මම යෙදෙනවා
එදිනේ. ඔව්. ડોક્ટર එතකොට ඔතනදී දැන් ශබ්දය එළිය ඒ කියන්නේ හැඟීමෙන් දැනීමෙන් එහාට ගිහිල්ලා ගත්ත දෙයක් නේද අපි එතකොට ශබ්දය හෝ එළිය හෝ අඳුර හෝ කියන එක. එතකොට අපේ පැත්තෙන් යමක් එකතු කරගන්න වෙන නේද දැන් ඔය අපි කතා කරන්නේ.
නැහැ. අපි දෙයක් එකතු කරලා. එනේ ඒ එකතු කිරීම තමයි හැඟීම නැත්නම් අඥානාව කියන්නේ. හරි. එතකොට ඔන්න ඔය ඥානෙට මඤ්ඤණාව විදිහට පේනවා. තේරුණා. ඒක නැහැ නෙමෙයි. අවිද්‍යාව දුර වෙනකම්ම ඕක තියෙනවා. හරි? හැබැයි මඤ්ඤණාව බව දැකීමේ ඒ ඥානය තියෙනවා. ඒක තමයි සේක භාවය. දැන් පෘථග්ජන භාවයට මඤ්ඤණාව කියලා පේන්නේ නැහැ. ඒක දෙයක්ම වෙලා අර සාස්වත පැත්තේ ඇත. හරි. මේ ඥානයත් එක්ක වෙන වෙනස තමයි මඤ්ඤණාව කියලා. يعني ඒක හැඟීමක් විතරයි ලැබෙන දෙයක් නෙවෙයි. ඒක මේ කියලා පෙන්වන්න අල්ලන්න පුළුවන් මේ පැවැත්මක් දෙන්න බෑ. ඒකට මෙන්න මේ පැවැත්මක් දෙන ගතියම තමයි අර සක්කාය කියලා කිව්වේ. එතකොට තමයි අර සාසවා උපාදානීය වෙලා සක්කාය පංච උපාදානස්කන්ධය කියන වචනේ දෙන්න වෙන්නේ මේ පැවැත්. හරි. ඒ යම් කිසි දැන් පැවැත්මක් දැන් ස්කන්ධ කියන මට්ටමට පැවැත්මක් දෙන ගතියක් නේද සාසවා උපාදානීය කියන්නේ. පංච උපාදාන ස්කන්ධමයි අපිට ආයේ මේ ස්කන්ධ කියලා කතා කරන්න බෑ. එතකොට ඒකේ දැන් ඔතෙන්දී යන්න එපා දැන් මේ රහතන් වහන්සේ කියන්නේ ස්කන්ධ ටික උපාදානේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ.
සර් ඔතන ස්කන්ධ කියලා දෙයක් නැහැ කියලා දෙතකොට නැහැ කියලා වගේ දඬන්න පුළුවන් ඒ වගේ අදහසක් තියෙනවා. ස්කන්ධ කියලා වෙනම දැන් රූපස්කන්ධ එහෙම කියලා එහෙම ගන්නේ ඒව එහෙම තියෙනවද සර් එහෙම. ද නැත්තම්
ඔව් එහෙම වෙනම තියනවා කියන්න බෑ. කියනවා කියන එකෙන් අයින් වෙන්න තමයි ඒවා සංකතයි කියලා
කියන්නේ.
හරි. සංකත. දැන් රූපය කියන්නේ සංකත ධර්මය.
එහෙම.
වේදනාව කියන්නේ සංකත ධර්මය නේද?
එහෙම.
ඒ සංකත කියන එකේ අදහස තමයි අර අර පැවැත්මක් දෙයක් කියලා අල්ලගන්න බෑ.
නැහැ.
ඉහිටවන්න බෑ. අපි ලැබීමක් වෙන්නේ නැහැ. බෑ ඒකෙන්දී අර නැහැම කියන එකක් නෙමෙයි. අය අර මේ ඇතිකල්ලි මේ වෙයි කියන අර පටිච්ච සමුප්පන්න ස්වභාවය. මේ ඇතිකල්ලි මේ වෙයි කියන එක අර අවිද්‍යාවත් එක්ක තමයි මේ කතාව.
යාර බල්ලගේ එකේදි බල්ලගේ බොඩ ඉන්නේ බල්ලගේ අවිද්‍යාව නිසා වතුරේ බල්ලා කියන එක නේද?
ඔව්. මෙසේ මෙසේ බල්ලායි කියලා කියන්න පුළුවන්.
මෙසේ බල්ලා.
ඔව්. මේ බල්ලා කියලා ලැබෙන්නේ නැහැ.
නැහැ.
හරි. මේ කියලා දෙයක් විදිහට ලැබෙන්නේ නැහැ. මෙන්න මේක කියලා දෙයක් විදිහට ලැබෙන්නේ නැහැ. මෙසේ බල්ලා කියලා කියන්න පුළුවන්. එතකොට මේ රූප කියනකොටම මෙසේ රූපයයි කියලා දකින්න කියලා කියනවා. ති රූප. මෙසේ රූපයයි කියලා දකිනකොට අර ඥානයට අහු වෙන විදිය තමයි ඔය කියන්නේ.
ඒකෙන් ડોක්ටර් දැන් අර මෙසේ කිව්වොත් විතරයි ડોක්ටර් ස්කන්ධ ටික අහු වෙන්නේ මේ අර වතුරේ බල්ලා කියන ස්කන්ධ ටික අහු වෙන්නේ මෙසේ බල්ලා කිව්වොත් විතරයි ડોක්ටර්. නැත්තම් අවිද්‍යා ප්‍රත්‍ය වුණොත් මේ අර ගොඩ ඉන්න බල්ලගේ මානසිකත්වයට අර මේ ස්කන්ධ පැත්ත වෙනවා නේ ડોක්ටර්.
ඔව්. දැන් මෙසේ කියන තැනට යන්න බෑ. ඒක දන්න දකින්නගෙනාට විතරයි ඒක පුළුවන් කියලා කියන්නේ. නොදන්න දකින්නගෙනාට බෑ. මේ ධම ඇහිලා දැක්ක කෙනාට විතරයි මෙසේ කියන කතාව කියන්න පුළුවන්. එතන ඒක ඥානෙ. හරි මෙසේ කියන එකේ තියෙනවා අර සතර ඥානෙම යෙදෙනවා.
ඔව් නැත්තම් විග්‍රහයක් එන්නේ ડોක්ටර් නේද?
ඒකනේ ඒක තමයි ඊතර වෙන කෘත්‍ය වෙන්නේ මාර්ග කෘත්‍ය වෙන්නේ මෙසේ කියන්නේ. අපි මේ කියන එකේ ඉඳලා මෙසේ කියන එකට පත් වෙන හැටි තමයි මේ පෙන්නන්නේ.
මෙසේ කිව්වොත් තමයි ડોක්ටර් වතුරේ බල්ලා ස්කන්ධ ටික බවට පත් වෙන්නේ.
ඒකට ස්කන්ධ කියලාවත් කියන්න බෑ. එතකොට ඊතර වෙනවා.
ඔව් නැත්තම් ඒතර නැත්තම් ડોක්ටර් විස්තර කරන්න බෑනේ. දැන් අර වතුරේ බල්ලා ස්කන්ධ වලින් නැතුව එක්ක ධාතු ආයතන වලින්වත් විස්තර කරන්න වෙනවා.
නැහැ, ඒ වතුරේ බල්ලා විස්තර කරන්න යනවනේ. මෙසේ වතුරේ බල්ලා කියනකොට ආයි වතුරේ බල්ලාගේ කතාවක් එන්නේ නැහැ පිටින්. ඒතර
මෙසේ වතුරේ බල්ලා කිව්වොත් ડોක්ටර් එතකොට මේ ස්කන්ධ වලින් හරි මුකින් හරි විස්තර කරන්නත් ඕනේ නේ ડોක්ටර්. නැත්තම් කොහොමද අපි ඒක විග්‍රහ කරන්නේ?
නැහැ, බල්ලා කියන එක බොරුවක් කියලා දැක්කම ආයෙත් බල්ලෙක් එතන කතාවක් ඇත්තෙම නැහැ එතන.
ඔව් දැන් කොහොමද අපි තවත් කෙනෙකුට තේරුම් කරන්න මේ මොකක් හරි ගන්න ඕනේ නේද එතන?
නැහැ, බල්ලට තේරුනොත් මගේ මෝඩකමට තමයි මම මේ බල්ලෙක් දැක්කේ කියලා. ඉතින් ඊට පස්සේ බල්ලෙක් කතාවක් ඇත්තේ නැහැ නේද එතන? නේද?
එයාට අවබෝධයක්. හරි. අර කිව්වා වගේ තව කෙනෙකුට කියන්න නම් ඒගොල්ලෝ භාවිතා කරන වචන වලින් කියන්න වෙන්නේ. ඔබ තමයි ඒක ඒ බුදු කෙනෙක්ගේ අසාමාන්‍ය හැකියාව කියන්නේ. දැන් ඒ අවබෝධය කොහොමද වචන වලට දාන්නේ? වචන වලට දාපු ගමන් අර ලෝකේට අයිති අර්ථයක් දාගන්නවනේ.
අනේ ඔව් යන එක
ගන්න බෑ. ඒකයි ඒක ඒ තමන් හිතන දෙයකට ගලපලා ඒක ගන්න බෑ. යන දෙයටම අනුගත වෙලා විමසන ඒ පැත්තට આવුත් විතරයි මේ ඥාණය අවදි වෙන්නේ. යාට ඥාණයට තමයි ඔක ගෝචර.
ඔව් අන්නනේ ડોක්ටර්. ඒ කියන්නේ දැන් අර මිරිඟුව විස්තර කරන්න මේ ස්කන්ධ ටික යොදා ගන්න වෙනවා.
ඔව් දැන් මේ රිංගුව අපි විස්තර කරන්න ගියොත් වතුර වගේ පේනවා, වතුර නෑ කියලා අපිට විස්තර කරන්න පුළුවන්. හැබැයි මේ වතුර ගැන නෙමෙයි කියන්නේ.
අන්නරි ડોක්ටර්. ඔව් ඒක තමයි අදහස් කරේ. ඔව්
එතකොට අහන කෙනාට හිතුවක් මේ වතුර ගැන විස්තරයක් කරනවා කියලා. එතකොට අර අදහස් ගන්න බෑ.
අහන කෙනා හිතුවොත් මේ ස්කන්ධ කියලා දෙයක් තියෙනවා කියලා එතකොට ආය වෙන පැත්තට
අන්න ඔය කියන්නේ ස්කන්ධ ගැනද කියලා අහනකොට ඔන්න දැන් තේරෙනව නේද කියන එක.
ඔව් ඒ කොහොමද වෙන්නේ ඒකනේ ડોක්ටර් ස්කන්ධ පහ ගැන හිතන්න යනවා අපි නේද?
එතකොට ඒවයින් එච්චර වෙන විදිහ නෙමෙයි කියන්නේ. ඒව නැතුව කියන්න බෑ. දැන් ඔන්න ඔය දුර ළඟ කතාව ගන්න එකලස් ආකාරي කියන ඒවා. දැන් අපිට ඕක ප්‍රකට යෙදෙන්නේ රූප එක්ක නේද? දැන් දුර ළඟ නැත්නම් අජ්‍යත්ත බහිද්ද ඔවා කියන්න වෙන්නේ එක රූපයක් අල්ලගෙන නැත්නම් වේදනාවක් අල්ලගෙන නැත්නම් සංඥාවක් අල්ලගෙන නේද? ඒ ඔය දුර ළඟ අජ්‍යත්ත බහිද්ද හීන ප්‍රණීත ඕලාරික සියුම් අතීතානාගත පච්චුප්පන්න යන එකේ පැවැත්ම ඔය ටිකට තමයි ස්කන්ධ කියලා කියන්නේ. හරි ස්කන්ධ කියන්නේ. හැබැයි දැන් ඕවා අපිට ඒවා ලැබෙන්නේ මේ රූප ස්වභාවය එක්ක නේද? වේදනා ස්වභාවය එක්ක නේද? එරා එක කියන්නේ යම් කිසි රූපයක් අතීත අනාගත පච්චුප්පන්න වූ යම් කිසි රූපයක් දුර වේවා දුර හෝ ළඟ හෝ යප්ත හෝ බහිද්ද හෝ ඔන්නෝමම ඔය එකලස් ආකාරේ ඒ දැමීමට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. රූපස්කන්ධය ඊට ඔක උපාදාන වෙන්නේ අර සාසවා උපාදානීය කියන කතාවක්.
ඔව් උපාදාන වෙන්නේ ડોක්ටර් මේ අවිද්‍යාව ප්‍රත්‍යුනොත් විතරයි.
ඔව් හැබැයි දැන් ඔන්න බලන්න දැන් දහම අහලා සම්මාදිට්ඨිය තියෙන කෙනා කියලා හිතන්න. හරි තාම රහත් වෙලා නැහැ. සෝවාන් හරි අනාගාමී හරි හරි තාම ලෝකෙන් ඉන්නේ. දැන් එයාටත් රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක ඔය 11 ආකාරයේ කතාව තියනවද නැද්ද? විද්‍යමානයි නේද?
විද්‍යමානයි.
විද්‍යමානයි. හැබැයි එයාගේ වෙනස, එයාගේ පෘථග්ජන කෙනාගේ වෙනස. පෘථග්ජන කෙනාට ඔය සාස්සතයි ඇති දේවල්. මේ දැක්මට ඔය සංකත දේවල්.
ඒ කියන්නේ ડોක්ටර් මැජික් එක එක්කෙනෙක් අර පිටිපස්සෙන් බලනවා අනිත් කෙනා ඉස්සරහින්
බලනවා. ඔව් වෙන වෙනමවට. ආම අන්ද ටික කියනවා නේද?
කියනවා.
හරි. ඒක නැති වෙලා නැහැ. හරි. මම ඔන්න ඔකට මම නේ කියනවා කොටා මේ හාමුදුරන්ගේ පොතේ තියෙන කොටසක් මම කියවන්න. දැන් අර මූලපරියාය සූත්‍රය තුලින් කරන හොඳටම පැහැදිලි වෙනවා. උදේවය දකින විට සංකතයේ උපාද හා වය පමණක් දකින අතර හරි උදේවය දකිනකොට මොකද වෙන්නේ? සංකතයේ උපාද හා වය පමණක් දකින අතර උපාද පඤ්ඤායති වය පඤ්ඤායති නේ පැවැත්මක දැක්වීමක් නොයිද නැදන් තියෙන දේක මේ හටගන්නවම නැති වෙනවා කතාව නෙමෙයි ආ සංකතේ උපාදහා වය දැකෙන අතර දැන් පැවැත්මක දැකීමක් යදෙනවා. දැන් ආරේ උත්තමේ කිසිඳු ලෙසකින් නිත්‍යසක අත්යන සංඥාවෙන් හිතු ඒ ජීවිත පැවැත්මක නැහැ. පැවැත්ම කියන එක ආත්ම කියනකොට ඒ නිත්‍ය සුඛ ආත්ම කියන ප්‍රත්‍යයන් ඒ බව බහුධාතුක ආදී බහුධාතුක ආදී බොහෝ දේශනා තුළ පැහැදිලි. ඔවුන්ගේ සංඥාවද සංකත බවින් මිස සාස්වත යන දැකීම. සාස්වත යන දැකීම කියන්නේ නිත්‍ය සත්‍ය ආත්ම. ඒ සුඛ අත්ත කියන්නේ ඒ සාස්වත දැකීම නෙවෙයි. මේක ලඟේ මේ ආරේ ආයේ සංඥාගේ සංකත බවින් නිසා සාස්වත දැකීමෙන් නෙවෙයි. සාස්වත කියන්නේ නිත්‍ය සත්‍ය ආර කියන දෙයක් විදිහට ඒ විදිහට නෙමෙයි. හැබැයි මේගොල්ලන්ට මේ සංඥාව තියෙනවා. ඔවුන්ගේ සංඥාවද සංකතව වෙන්නේස සාස්වත යන දෙකීම නෙමෙයි. ආර්යතුමන් ජීවත් වන විටදී අතීත අනාගත ආදී ලෙසට රූප වේදනා සංඥා සංකාර විඥාන පැවැත්මක් සිදු වේ. එය යථාර්ථය වශයෙන් යථාර්ථ වශයෙන් සමුදය වය දකින විට මම නොවේදෙන ලෙස මම නොවේදෙන ලෙසට සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් මාර්ග භාවිතය සිදුවේ. සක්කාය නිරෝධය මම කියන එක නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් මාර්ග භාවිතය සිදුවේ. එතකොට වෙන්නේ මාර්ග දැන් මෙයාටත් රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත අනාගත ආදී ප්‍රගතන සිදු වෙනවා. හැබැයි ඒක යථාර්ථ වශයෙන් සමුදය වය දකිනකොට මම කියන එක යෙදෙන්නේ නැහැ. මම නොයෙදෙන ලෙසට මම කියන්නේ සක්කායනේ. සක්කාය නිරෝධය ප්‍රඥාවෙන් දකිමින් ඒකට තමයි කියන්නේ මාර්ග භාවිතය වෙනවා කියන්නේ. ඒක එතකොට දැන් දහම නොදන්න කෙනාට ඒක වෙන්නේ නැහැ. දැන් නොදන්න රදෙක්ක කෙනාට ඒක වෙන්නේ නැහැ කියන්නේ. සක්කාය නිරෝධයේ ප්‍රඥාවෙන් දැකීම මාර්ග භාවිතය සිදු වෙනවා. ඔන්න එසේ දැකීම සඳහා යෙදීමේ පැවැත්ම තියෙනවනේ. එසේ දැකීම සඳහා යෙදීමේ පැවැත්මම සංකතයේ තුන්වන ලක්ෂණය වන තිකස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති වේ. හැබැයි ඒක ඥානයට ගෝචර වීමක් නිසා මේ හිතන්න පුළුවන් එකක් නෙමෙයි. ඒගොල්ලන්ගේ මට්ටම එයාට තමයි උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිකස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියන දර්ශනය, කියන්නේ ඥාන දර්ශනය තියෙනවා. මෙසේ පැවැත්මේ එදෙන ආකාරයේද සිතීමකින් තොරව. ඒගොල්ල හිත හිතා බලලා ගන්නවා නෙමෙයි. මෙසේ පැවැත්මේ යෙදෙන ආකාරයේද සිටීමකින් තොරව ඥාණයකට හසුවන කෝණයකි. එම පැවැත්මේ එයම් පැවැත්ම යෙදීමේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පැවැත්ම යෙදීමේ ඒ පැවැත්ම යෙදීම තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පැවැත්ම. එම යෙදීමම යනු පැවැත්මකි. යන්නේ ඒ යෙදීම පැවැත්මක් ඒක නිතර වෙලා නෙමෙයි. එනම් සක්කාය ප්‍රවීම නොයි. එනම් පංචස්කන්ධය ලෙස පැහැදිලි වන්නේ අපෙනින් තේරුම් ගන්න පංචස්කන්ධය ලෙස පැහැදිලි වන්නේ රහතන් වහන්සේ ගැන නෙවෙයි. අද ඒකත් පැවැත්මක්. මේ පැවැත්මේ දැකීම. අන්දයත් මේද පැවැත්මේ දැකීම. ඔනෝකයි ඔය දැන් අපි රහතන් වහන්සේ ගැන කතා කරන්න ගියාට ඒක ඉතර ගෝචර නැහැ. රහතන් වහන්සේ කියලා පුද්ගලයා දානකොටම ඒක පංචස් ස්කන්ධ පහ නෙමෙයි පංච උපාදාන ස්කන්ධේ. මේක හරි අමාරුයි මේ වචන වලින් කියන්න. ඒ හින්දා මේක මම කොහොම ඉවසිල්ලෙන් මම කියුවේ මේ පොතේ 165 පිටුව. නැත්තම් කාට හරි මට දාන්න පුළුවන් මේක. දැක්කට හරි අවශ්‍ය නම්